නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ත්වේමේව අසි සම්බුද්ධෝ තුවං සත්තා අනුත්තරෝ සදේව කස්මින් ලෝකස්මින් නත්ති තේ පටිපුග්ගලෝති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම ප්‍රපංච සමනය කිරීම සම්බන්ධයෙන් කාරණා කීපයක් ඉගෙන ගනිමින් ගත කරනවා. ඉතින් අපි මේ වෙනකොට ඒ සඳහා සූත්‍ර කීපයක් සාකච්ඡා කළා. විශේෂයෙන්ම මදුපිණ්ඩික සූත්‍රයෙන් අපි අපේ සිද්ධාන්තමය දැනුම ඇති කරගත්තා. ඒ වගේම මදුපිණ්ඩික සූත්‍රය ආශ්‍රයෙන් භාගතුන් වහන්සේ කරන ප්‍රපංච හා සම්බන්ධ තොරතුරුත්, ඒ වගේම මහා කච්චාන මහරහතන් වහන්සේ එහා කරන විවරණයක් වැඩි විස්තර කිරීමක් වශයෙන්ුත් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ තවදුරටත් ඒ අපි ඉගෙන ගත්ත කරුණු කාරණා හොඳින් ක්‍රියාත්මක කරන්න කොහොමද භාග්‍යවතුන් වහන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී අපිට උපදෙස් දීලා තියෙන්නේ කියන කාරණාවත් අපි ප්‍රායෝගිකව මේ ප්‍රපංච සමනය කිරීම සම්බන්ධයෙන් තියෙන විවිධාකාර ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආශ්‍රය කරගෙන සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පිවිසුනා මෙන්න මේ සක්කපඤ්ඤ සූත්‍රයට. සක්කපඤ්ඤ සූත්‍රයේදී බොහොම දීර්ඝ වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයත් බුදුරජාණන් වහන්සේත් අතර එක්තරා අන්දමක සාකච්ඡාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදීත් සක්‍ර දේවේන්ද්‍රයත් මේ ප්‍රපංච සමනය කිරීමේ ප්‍රතිපදාවක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. තේ අවස්ථාවේ තමයි බුදුරජාණන් වහන්සේ විවිධ ක්‍රම කියලා දෙන අතරේ සක්‍රදේවේන්ද්‍රයා අහන විවිධාකාර එකාතකින් ප්‍රායෝගික තවත් පැත්තකින් දාර්ශනික ගැටළු වලට පිළිතුරු දෙමින් එතුමාගේ හිතේ තිබිච්ච සැක සංකා දුරු කරමින් ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් එතකොට අපි පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් අහන ප්‍රශ්න ගැන ඒකේ පොඩි සෑහෙන වැදගත්කමක් තියෙනවා. ඉතින් එතුමා අහන එක ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, ගාන්ධර්වයන් අතර, නාගයන් අතර, මේ විවිධාකාර සත්වයින් අතර එක්තරා හැඟීමක් තියෙනවා අපි හැම දෙනාම සමගියෙන් ඉන්න ඕනේ, වෛර නැතුව ඉන්න ඕනේ, ඔවුනොවුන්ට උදව් කරමින් ඉන්න ඕනේ, සාමකාමීව ජීවත් වෙන්න ඕනේ වගේ හැඟීමක් තියෙනවා. නමුත් ඒ කාටවත් එහෙම සර්ව සම්පූර්ණව සාමකාමීව උනවුන් හා ප්‍රියමනාපව ජීවත් වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් ඒකට හේතුව කුමක්ද කියලා තමයි මුලින්ම සක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. ඉතින් ඒකට හේතුව වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඊර්ෂ්‍යාව සහ මසුරුකම තියෙන නිසා තමයි මේ සත්වයින්ට ඔවුනොවුන් හා ප්‍රියමනාපන්දමින් ඔවුනොවුන් හා කලහ විවාද කරන්න නැතිව සමගි සම්පන්නව ඉන්න බැරි. හේතුව මෙන්න මේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි තියෙන නිසා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් බැලූ බැල්මට සරල උත්තරයක් වුණාට මේක මහා ප්‍රායෝගික ගැඹීර වටිනකමක් තියෙනවා. මුගක් කාලවලට අපි මේවා ගැන සමාජීය පැත්තෙන් හිතලා බැලුවොත් අපි හිතමු යම් කෙනෙකුට යමක් සම්බන්ධයෙන් ලොකු ආසාවක් තියෙනවා, ඒක ලබා ගැනීමේ ලොකු උවමනාවක් තියෙනවා. නමුත් ඒකට උවමනා කරන සම්පත්, මුදල්, හදල්, ධනය ඒකක්වත් නැහැ. හැබැයි එයා දකිනවා තවත් කෙනෙක් ඒවා ලං කරගෙන, ඒවා භුක්ති විඳගෙන, ඒවෙන් සැප විඳිමින් කාලය ගත කරනවා. එතකොට අර තමන් බලාපොරොත්තු වෙන දේ තමන්ට ලබා ගන්න විදිහක් නැති පරිසරයක වෙනත් කෙනෙක් ඒවා හොඳින් ලබාගෙන භුක්ති විඳිනවා දකිනකොට මේ තැනැත්තාගේ හිතේ අර තියෙන තැනැත්තා කෙරෙහි පුදුම ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඒ වගේමයි අනිත් පැත්තට ගත්තහම තමන් දැන් හොඳ දේවල් භුක්ති විඳිනවා, තමන්ට හොඳට ධනිය තියෙනවා, වත් පොහසත්කම් තියෙනවා, එහෙම නැත්නම් විවිධාකාර කුසලතාවයන් තියෙනවා, තමන් ඒවා පරිහරණය කරමින් සමාජයේ තැනක් හදාගෙන එහෙම නැත්නම් යම් කිසි සැපයක් භුක්ති විඳිනවා. හැබැයි ඒක තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එයාගේ හිතේ කැමැත්තක් නැහැ. ඉතින් එයා මේ තමන්ට තියෙන එක සම්බන්ධයෙන් ලොකු මසුරුකමක් එයාගේ හිතේ බලපවත්වනවා. තවත් කෙනෙකුට දීලා ඒවා ඒ තමන් වගේම තවත් කෙනෙක් ඒවා භුක්ති විඳලා සතුටු වීම සම්බන්ධයෙන් මෙයාගේ හිතේ ඒ බඳු පරිත්‍යාගශීලී එමත් නැත්නම් මුදිතා සහගත ස්වභාවයක් නැහැ. තේ අවස්ථාවේ මෙයාගේ හිතේ බලපාන්නේ මසුරුකම. ඒතොර මෙන්න මේ ඊර්ෂ්‍යාවයි මසුරුකමයි ලෝකේ තියෙන තා. ඉතින් අපි හිතමු එක රටක් හොඳින් කටයුතු කරනවා නම් තව රටක් ඒකට අකමැතියි. ඒකේ ඒ අයට ඊර්ෂ්‍යා කරනවා, එහෙම නැත්නම් ඒ අර හොඳින් කරගෙන යට රට බෙදන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒකට විවිධාකාර අකුල් හෙලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි සමාජයන් ගත්තොත්, එහෙමත් නැත්නම් යම් කිසි ජාතියක් ගත්තොත්, එතකොට එක ජාතියක් නැගී සිටිනවට තව ජාතියක් කැමති නැහැ, ඒ අයට ඊර්ෂ්‍යා කරනවා. එහෙමත් නැත්නම් මේ ජාතිය යම් කිසි වරප්‍රසාදයක් භුක්ති විඳිනවා නම් ඒක තවත් ජාතියක් භුක්ති විඳිනවාට මේ පැත්තෙන් කැමැත්තක් නැහැ. මේ පැත්තෙන් මසුරුකමක් තියෙනවා. නැත්නම් තව ඊට මෙහාට ආවොත් අපි එක ගමක් එක නගරයක් ආශ්‍රයෙන් කතා කරොත් එක නගරයකට එක දිස්ත්‍රික්කයකට යමක් ලැබෙනවට තව දිස්ත්‍රික්කයක් ඒ නගරවාසීන් ඒ ගම්වාසීන් එච්චර කැමැත්තක් නැහැ. එහෙනම් ඇයි අපිට දෙන්නේ නැත්තේ? අරගොල්ලන්ට විතරක් දෙන්නේ මොකද කියලා ඉතින් ප්‍රශ්න නගනවා. ඊට පස්සේ අපි හිතමු ගමක් ගත්තත් ඒ විදිහමයි. එක ගමකට අපි හිතමු ඔන්න විදුලිය දීලා අහවල් ගඟට ඒ ආසන්න ගමකට විදුලිය දීලා නැත්තම් ඉතින් ඔන්න එතනත් ප්‍රශ්නයක්. ඊට පස්සේ පවුලක් ගත්තත් අසල්වාසීන් ගත්තත් එක පවුලකට යමක් තියෙනවා තවත් පවුලකට යමක් නැත්තම් එතකොට මේ තියෙන පවුල අනිත් පවුලත් එක්ක බෙදා හදා ගන්න උවමනාවක් ඇත්තේ නැහැ. ඒ අය මසුරුකම් කරනවා. අනිත් පැත්තෙන් අර නැති පවුල මේ තියෙන පවුල දිහා බලලා ඊර්ෂ්‍යා කරනවා. ඉතින් මේ විදිහට අපි පවුල් ඒකකයේ ගත්තත් මේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට අපි පවුල ඇතුලේ අපි හිතමු නියුන් දරුවෝ ඉන්නවා. ඉතින් නියුන් දරුවෝ සමහරවිට ඕනෝන්ගේ තියෙන්නේ විවිධාකාර කුසලතාවයන්. ඒතොර එක්කෙනෙක්ගේ කුසලතාවයන් තවත් කෙනෙකුට ලබා ගන්න උවමනාව තිබුණට නමුත් ලබා ගන්න හැකියාවක් නැත්තම් සමහරට තියෙන කෙනාට ඊර්ෂ්‍යාවක් මේ නැති කෙනාගේ හිතේ ඇති වෙනවා. සමහරට තියෙන කෙනා අනිත් කෙනත් එක්ක බෙදා හදා ගන්න හිතේ කැමැත්තක් නැහැ. එයාගේ හිතේ මසුරුකමක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක අතරින් බැලුවාම බොහොම ප්‍රාථමික මට්ටමේ ඉඳලා ටික ටික විස්තර වෙලා මේ පැතිරිලා ගිහිල්ලා මේ රාජතාන්ත්‍රික මට්ටම දක්වා මේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුරේ පුදුමාකාර ගැඹුරු වටිනකමක් තියෙනවා. ඊට පස්සේ සක්‍රදේවේන්ද්‍ර අහනවා මේ ඊර්ෂ්‍යාවට මසුරුකමට හේතුව මොකක්ද කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි ප්‍රිය අප්‍රිය බව. එතකොට අපේ හිතේ තියෙනවා එක්තරා අන්දමක මුල් බැහැගත් ස්වභාවයක්. ඇතැම් දෙයකට ප්‍රියයි, ඇතැම් දෙයකට අප්‍රියයි. ඉතින් එතකොට ඒ ප්‍රිය දේවල් සම්බන්ධයෙන් අපේ හිතේ ලොකු මනාපයක් තියෙනවා. ඒවා ලං කරගන්න කැමැත්තක් තියෙනවා. ඒවා ආරක්ෂා කරගන්න කැමැත්තක් තියෙනවා. ඒවා වැඩි වැඩියෙන් ලබන්න උත්සාහන්ත වෙනවා. අප්‍රිය දේවල් සම්බන්ධයෙන් ලොකු අමනාපයක් තියෙනවා. ඒවා අයින් කරගන්න, ඒවෙන් පැනලා දුවන්න, ඒවෙන් ඉවත් වෙන්න පුදුම දැඟලීමක් තියෙනවා. ඉතින් එතකොට මෙන්න මේ අපේ හිතේ මේ ප්‍රියයි, යමකට ප්‍රියයි, යමකට අප්‍රියයි, කෙනෙකුට ප්‍රියයි, තවත් කෙනෙකුට අප්‍රියයි කියලා ඉතින් අපේ හිතේ මුල් බැහැගත් තත්ත්වගත වීමක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ තත්ත්වගත වීම අපේ හිතේ තියෙන තාක් එහෙමනම් ඒ හරහා ඊර්ෂ්‍යාව, මසුරුකම ඇති වෙලා අන්තිමට කලකෝලාහල, යුද්ධ, අඩදබර ඔක්කොම ටික ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිතුර දුන්නට පස්සේ සක්‍රදේවේන්ද්‍ර ඊට සූක්ෂම පිළිතුරක් බලාපොරොත්තු වෙයි. මෙහෙමනම් මේ ප්‍රියාප්‍රිය බවට හේතුව මොකක්ද කියලා අහනවා. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරක් වශයෙන් දෙන්නේ. ඒකට හේතුව ඡන්දය කියලා. අපේ හිතේ කුසලයක් ක්‍රියාත්මක කරන්න වෙන්න පුළුවන්, අකුසලයක් කරන්න වෙන්න පුළුවන්, හොඳ දෙයක් නරක දෙයක් මේ කොයි දේ කරන්නත් ඡන්දයක්, කැමැත්තක් හිතේ ඇති වෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා ඔය විදිහට සතර සම්‍යක් ප්‍රධාන ධර්ම වල පවා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. එක්තරා අන්දමක ඡන්දයක්, උවමනාවක්. ඡන්දමූලකා සබ්බේ ධම්මා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැම දෙයකටම මෙන්න මේ ඡන්දේ මූලික වෙලා තියෙනවා. ඉතින් මෙතන කතා කරන්නේ දේශපාලනඥයින්ට දෙන ඡන්දේ නෙමෙයි. මෙතෙන්දී කතා කරන්නේ අපේ හිතේ ඇතිවෙන උවමනාව. ඒතර මෙන්න මේ උවමනාව නිසා තමයි මේ යමක් කරන්න ඉදිරිපත් වෙන්නේ. උවමනාව නිසා තමයි යමක් කරන්නේ. උවමනාව නිසා තමයි එයා ඒ ඔස්සේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසාම ඡන්දේ ඉද්ධිපාදයක් වශයෙන් උත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තමන්ගේ හිතේ කැමැත්තක් ඇති කරගන්න, උවමනාවක් ඇති කරගන්න මං අහවල් කෙනෙක් බවට පත් වෙනවා. පුංචි කාලේ දරුවන්ගේ හිතේ ඉතින් විවිධාකාර බලාපොරොත්තු තියෙනවා. මම දොස්තර කෙනෙක් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා, ඉංජිනේරුවෙක් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා, මම ගුරුතුමෙක් වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා. මම එහෙම නැත්නම් අපි හිතමු කුමක් හෝ මම හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්, එහෙම නැත්නම් ගායිකාවක්, ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, මේ කුමක් හෝ දෙයක් ඉතින් යාගේ හිතේ අර යම් සෙල්ලයක්, ඡන්දයක් තියාගෙන තමයි යා කටයුතු කරන්නේ. එතකොට මෙන්න මේකම තමන්ව ඉදිරියට ඇදගෙන යන, ඉදිරියට තල්ලු කරන, එක්තරා අන්දමකින් මනස ඇතුලේ ක්‍රියාත්මක කරන අදිෂ්ඨානයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හිතේ ඒ බොහොම සියුම්ම ක්‍රියාත්මක වෙන ඡන්දයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුර වශයෙන් සක්‍රදේවේන්ද්‍රයාට පවසනවා. ඊට පස්සේ ඊටත් මෙහා ඊටත් සූක්ෂමව තවත් පිළිතුරක් බලාපොරොත්තු වෙමින් සක්‍රදේවෙන් රැහනවා එතකොට මේ ඡන්දයට හේතුව කුමක්ද? එතන තමයි බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙන්නේ ඒකට හේතුව විතර්කය කියලා. දැන් මේ අපි කතා කරන්නේ බොහොම සූක්ෂම පැත්තක්. අපේ හිතේ මේ තියෙන එකාතකින් යාන්ත්‍රණයේ ඒ දැතිරෝධ අස්සර තමයි දැන් අපි පොඩ පොඩ ගමන් කරන්නේ. මේ තරම් බොහොම සියුම් පැති තමයි දැන් මේ භාගතුන් වහන්සේ මතු කරලා දෙන්නේ. දැන් එතකොට මෙතෙන්දී මේ හිතේ කැමැත්ත ඇති වෙන්න නම් ඒ ඔස්සේ හිතන්න අවශ්‍යයි කියන කාරණය. මේ හිතන්න යාම නිසා කැමැත්ත වර්ධනය වීම, කැමැත්ත ඇතිවීම, ඡන්දය පහළ වීම, උමනාව වර්ධනය වීම සිද්ධ වෙන හැටි ඉතින් මෙතෙන්දීත් අපිට පැහැදිලි වෙනවා. ඉතින් මේක ඒ තරම් අමාරු කාරණයක් නෙමෙයි හිතා ගන්න. අපි හිතමු යම්කිසි තරුණයෙක් බස් එකක යනකොට ඉතින් කවදාවත් මෙතෙක් දැකපු නැති අපි හිතමු තරුණියක් දකිනවා. ඉතින් ඒ දැක්කහම ඉතින් සමහරවිට එයාගේ තියෙන ඒ ප්‍රියමනාප ගතිය නිසා මොකක් හරි යම් යම් හේතුන් නිසා මේ තරුණයාගේ හිතේ යම්කිසි කැමැත්තක් ඇති වෙනවා. හැබැයි මේ කැමැත්ත අර හිතන්න ගිහිල්ලා ඒ ඔස්සේ විතර්කයක් පහළ කළා, ඒ ඔස්සේ හිත මෙහෙවන්න ගිහිල්ලා තමයි ඇති වෙන්නේ. එයා වෙන පැත්තක් දිහා බලාගෙන හිටියානම් මේ තරුණිය දැක්කේ නැත්තම්, ඒ තරුණිය වෙතට තමන්ගේ අවධානය යොමු කළේ නැත්තම් කැමැත්තක් පහළ වෙන්නෙත් නැහැ. නමුත් දැන් මේ තරුණයා තරුණිය දිහා තමන්ගේ අවධානය යොමු කළා. හිත ඒ වෙතට නැංගුවා. දැන් අපි ඊටත් සරලව කියනවා නම් අපි ආස්වාසයට හිත නංවනවා. ප්‍රශ්වාසයට හිත නංවනවා. විතර්කයක් ඒ වෙත යොමු කරනවා. අන්න ඒ වගේ මෙතෙන්දිත් මෙන්න මේ තරුණිය වෙත මේ තරුණයා තමන්ගේ අවධානය යොමු කළා. ඒ එයා දිහා ටිකක් උවමනාවෙන් බැලුවා. අංගපසංග දිහා තව ටිකක් වැඩිපුර උවමනාවකින් බැලුවා. ඔන්න හිතේ කැමැත්ත පහළ වෙනවා. හිතේ ආසාවක් පහළ වෙනවා. දැන් ඉතින් තව තව හිතන්න පටන් ගන්නවා. තව තව වටවලල්ලේ යනවා. දැන් ඊළඟට ඉතින් ළඟට ගිහිල්ලා කතා කරනකන් ඉවසන්න බැරි තරමට එයාත් එක්ක යම් මිත්‍රත්වයක් ඇති කරගන්නකන් ඉවසන්න බැරි තරමට ඔන්න ඕක වර්ධනය වෙලා ඉතින් තරුණයා මාරු වෙටෙනවා. ඉතින් ඔන්න වගේ දෙයක් අපේ හිතේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. දැන් මේකටත් හේතුව මොකක්ද කියලා ඊළඟට සක්‍රදේවෙන්ද්‍රය අහනවා. ඒ කියන්නේ මේ සිතීමට විතර්ක පහළ කර ගැනීමට තියෙන හේතුව කුමක්ද? ඔන්න ඔතනදී තමයි ප්‍රපංච කියන උත්තරය බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ප්‍රපංච කිරීමේ ප්‍රවණතාවයක්, ප්‍රපංච කිරීමේ පුදුම නැඹුරුවක්, ආසාවක් අපේ හිතවල තියෙනවා. ප්‍රපංච සංඥා සංඛා. දැන් ඔය කාරණය බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කරනවා. පපංචාභිරතා පජා නිප්පපංචා තතහගතා. මේ තතහගතයන් වහන්සේලාගේ හිතේ කිසිම ප්‍රපංචයට ඇලීමක් දිගට දිගට කල්පනා කර කර ඒ ඔස්සේ හිත හිතා ඒ ඔස්සේ නිමග්න වෙමින් විවිධ පැතිවලින් කල්පනා කරමින් ඉන්න ගතියක්, ඒකට කිසි ආසාවක් ඇත්තේ නැහැ. නමුත් මේ සාමාන්‍ය මිනිස්සයා එහෙම නෙමෙයි. එයාට මොකක්වත් වෙන වැඩක් නැත්තම් හරිම කැමති අයිනකට වෙලා පුටුවක් උඩට වාඩි වෙලා මොනවා හරි කල්පනා කර කර ඉන්න පුදුමාකාර ආසාවක් අපේ හිතවල තියෙනවා. ඉතින් ඔන්න ඔය ප්‍රපංච කර කර වටවලල්ලේ යමින් යහට මෙහාට කරකව කරකව අතීතයට පටලව පටලව අනාගතය ගැන හිත හිතා ඉතින් මේ විදිහට දවස පුරාම කල්පනා කර කර කල්පනා කර කර කල්පනා සාගරයේ නිමග්න වෙලා ඉන්න එක ඉතින් අපි හුඟක් දිනෙක අගය කරන කටයුත්තක්. ඒකට හරිම කැමැත්තක් තියෙනවා. ඉතින් මෙන්න මේ කැමැත්ත ප්‍රපංචයන් කෙරෙහි අපේ හිතේ තියෙන මෙන්න මේ කැමැත්ත තමයි එහෙමනම් එකාතකින් මේ යට තැම්පත් වෙලා තියෙන තවත් හරිය නිකම් මුල් බැසගත්ත මණ්ඩි ගොඩක් වගේ, එහෙම නැත්නම් මුල් බැසගත්ත අනුසයක් වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතතොර ඒ බන්දු පසුබිමක් යටතේ යම්සිහි කෙනෙක්ගේ ඇහෙන් අරමුණක් ආපాతගත වීම නිසා යම්කිසි විතර්කයක් පහළ වුණා නම් ඉතින් අර හිත අර හරියට නිකන් මේ ඉබ්බදියේ දැම්ම වගේ තමයි. මොකද හිතන්න පුදුමාකාර ආසාවක් තියෙන හිතකට යම් අරමුණක් හම්බුණා හිතීම සඳහා. දැන් මේ ලොකු උත්ප්‍රේරණයක් ලැබෙනවා හිතට. ඉතින් එයා දිගට දිගට හිතන්න පටන් ගන්නවා. ඉතින් එතකොට දැන් මදුපිණ්ඩික සූත්‍රයේ මේකේ තවත් පැත්තක් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. ඒ තමයි විතර්ක කරන්න ගිහිල්ලා ප්‍රපංච පහළ වීම. මුලදී අපි අපේ එක්තරා අන්දමකින් කියනවා නම් පාලනය යටතේ තමයි හිතුවේ. අපි තමයි හිතුවේ. අපි තමයි හිතන්න පටන් ගත්තේ. හැබැයි පස්සේ මේ හිතන යන්ත්‍රයේ පණ ගැන්වුවාට පස්සේ, එයා බල ගැන්වුවාට පස්සේ එයාව එයාට පුළුවන් අපිවත් යට කරගෙන අපිවත් වහල් භාවයේ යොදවාගෙන හිතන්න. දැන් ඉතින් අපි මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට අපිවත් අරගෙන යාදුවනෝ. එතකොට මෙන්න මේ හිතීම, විතර්ක පහළ කර ගැනීම සහ ප්‍රපංච කිරීම, වටවලල්ලේ යෑම කියන කාරණා දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. හිතන්න ගිහිල්ලා වටවලල්ලේ යන්න පැටලෙනවා, ප්‍රපංච කරන්න සිද්ධ වෙනවා, ඒ මට්ටම දක්වා අපිව ඇදගෙන යනවා. ප්‍රපංච කිරීමේ ආසාවක්, නැඹුරුවක්, ඒ කෙරෙහි ලොල් බවක් අපේ හිතේ තියෙන නිසා පුංචි අරමුණකින් වුණත් ඒ ප්‍රපංචකරණයට පණ ගැන්වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ සිතීමත් ප්‍රපංච කිරීමත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයකුත් අපිට මේ සූත්‍ර දෙක අනුසාරයෙන් හඳුනා ගන්න පුළුවන්. දැන් මේ විදිහට බොහොම දාර්ශනිකව දැන් බුදුරජාණන් වහන්සේ විතර කළා තියෙද්දි ඊළඟට ශක්‍රදේවේන්ද්‍ර යහන ඉතාම වැදගත් ප්‍රශ්නය තමයි, මොකද්ද එහෙමනම් මේ ප්‍රපංච සංඛා නිරෝධ ගාමිනී සාරුප්ප නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං. පපංච සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං. කියන්නේ මේ විවිධාකාර වටවලල්ලේ යම් ප්‍රපංච කිරීම, තණ්හා මාන දිට්ඨිය ඔස්සේ සිතා ගැනීම, කල්පනා කිරීම, මේවා නිරුද්ධ කර හරින, මේවා ෂය කර හරින ඊට සරිලන ප්‍රතිපදාව කුමක්ද? ඔන්නේ ප්‍රශ්නය තමයි. ඇත්තටම එකාතකින් බැලුවාම මේ සූත්‍ර දේශනාවේ අතිශය වැදගත් ප්‍රායෝගික ප්‍රතිපදාව කියලා කියන්න තියෙනවා. ඒතර මෙන්න මේ ප්‍රතිපදාව වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ වේදනා ශීර්ෂයෙන් තමයි මෙතෙන්දි දේශනා කරලා තියෙන්නේ. වේදනාවේ ප්‍රභේද තුනක් තියෙනවා, සැප වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා කියලා. හැබැයි මේ වේදනා ප්‍රභේද තුනේ අපිට සේවනය සඳහා නැත්තම් ඇසුරු කරන්න සුදුසු වේදනාවක් තියෙනවා, ඇසුරු කරන්න සුදුසු නැති වේදනාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන විශේෂයෙන් මතක් කරන්නේ. අපිට වේදනා ලැබුණ පමණින්, සැප වේදනා ලැබුණ පමණින් ඒවා දිගට දිගට පරිහරණය කරන්න ගියොත්, ඒවා දිගට දිගට සේවනය කරන්න ගියොත් අපේ හිතේ මොන වගේ තත්ත්වයක්ද උද්ගත වෙන්නේ කියන එක කල්පනා කරන්න වටිනවා. ටිකක් නුවණින් කල්පනා කරන්න වටිනවා. ඒක තමයි මෙතෙන්දී මතු කරන්නේ. ඇතැම් සැප වේදනා තියෙනවා. ඒවා බොහොම සැපයි. ඒවා ගැන හිතන කොටත් සැපයි. ඒවා අත්විඳින කොටත් සැපයි. ඒ මේ තමන් අත්විඳපු සැප වේදනාව ගැන හිතන කොටත් සැපයි. හැබැයි ඒ හරහා තමන්ගේ හිතේ එක පැත්තකින් අකුසලයක් නම් වර්ධනය වෙලා තියෙන්නේ, තමන් තුල තිබිච්ච යම් කුසල ධර්මයක් පිරිහිලා නම් තියෙන්නේ. එහෙමනම් ඉබඳු වේදනා සේවනය කරන්න, ඉබඳු සැප වේදනා සේවනය කරන්න සුදුසුද කියලා එහෙමනම් කල්පනා කරලා බලන්න වටිනවා. ඒ නිසා මෙතෙන්දී මේ සේවනය කිරීමට නැත්නම් ඇසුරු කිරීමට සුදුසු හෝ නොසුදුසු බව තීරණය වෙන්නේ එහෙමනම් අර තමන්ගේ හිතේ කුසලයක් වර්ධනය වෙනවද, එහෙම නැත්නම් අකුසලයක් වර්ධනය වෙනවද කියන කාරණාව මතයි. යම්සි වේදනාවක් ඇසුරු කරන්න ගියාම තමන්ගේ හිතේ කුසලයක් වැඩෙනවා නම්, අකුසල් ප්‍රහාණය වෙනවා නම්, අකුසල් දුර්වල වෙනවා නම්, අන්න ඒ වේදනාව සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඇසුරු කළාට කිසි වරදක් නැහැ. මොකද ඒව ඇසුරු කිරීම තුලින් කුසලයකුයි වැඩිලා තියෙන්නේ, අකුසලයක් තමයි ප්‍රහාණය වෙලා තියෙන්නේ. හැබැයි සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. ඒව ඇසුරු කරන්න ගියාම කුසල් පිරිහිලා අකුසල් නම් වර්ධනය වෙන්නේ. එබඳු සැප වේදනාවක් වුණත් සේවනය කරන්න සුදුසු නෑ, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් සේවනය කරන්න සුදුසු නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට එහෙමනම් අපි මේ සැප විඳින්න ගිහිල්ලා අපේ හිත දූෂිත කරගන්නවද, එහෙම නැත්නම් අපේ හිත පැහැදිලි කරගන්නවද, අපේ හිතේ කුසලයක් වර්ධනය කරගන්නවද කියන කාරණාව එහෙමනම් පොඩ්ඩක් හිතලා බලන්න අවශ්‍යයි. ඉතින් හුඟා දෙනෙක් ඉතින් අද කිසිම වග විභාගයක් නැතුව පුළුවන් තරම් සැප හොයාගෙන යනවා, පුළුවන් තරම් ඉන්ද්‍රියන් සන්තර්පණය කරන්න උත්සාහවන්ත වෙනවා, ඒ තුලින් ආස්වාදයක් ලබනවා. හැබැයි හිතට මොකද්ද වෙන්නේ කියන කාරණාව කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා හිත ව්‍යාකූලත්වයටපත් වෙනවා. සමහරවිට ඒ විඳ හිටපු සැපේ එකපාරටම අහිමි වෙනවා. තවත් කෙනෙක්ගේ සැපේ හොරකම් කරනවා. ඉතින් අර සැප විඳපු කෙනා පුදුමාකාර වික්ෂෝපයකට, චිත්ත පීඩාවකට, උම්මාදයකට ලක් වෙනවා. ඉතින් මේ නිසා අපි මේ සැප විඳින්න කියලා ගියාම හිතට මොකද්ද වෙන්නේ කියන කාරණේ ගැන ටිකක් සැලකිල්ලෙන් හිතලා බලන්න වටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකේ තවත් පැත්තක් පෙන්ලා දෙනවා, ක්‍රමානුකූලව ප්‍රපංච සමනය කරමින් යන ප්‍රතිපදාව. දැන් අපිටම යම්ස කෙනෙක් ආධ්‍යාත්මික සෝයාවක් ලබන්න උත්සාහන්ත වෙනවා. තේතන තියෙන්නේ නිරාමස ප්‍රීතියක්. අපි තුම ආනාපාන සතියක් වඩනවා. එතකොට යාගේ අවධානය ආස්වාස ප්‍රස්වාසයට යොමු කරමින් යා තමන්ගේ ඒකාග්‍රතාවයේ සතිමත් භාවයේ දියුණු කරනවා. ඊට පස්සේ ඉතින් අපි හිතමු ඒ තුලින් යම් නිරාමස ප්‍රීතියකුත් එයාට විටින් විට ලැබෙනවා. එතකොට මේ බඳු නිරාමස ප්‍රීතියක් ලබන්න එහෙමනම් අපිට කිසිම බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙතන නැහැ අකුසලයක් වර්ධනය වෙන බවක්. මෙතන නැහැ අකුසලයට පාර කපන ගතියක්. ඒ වෙනුවට මෙතන තියෙන්නේ හිත සංසිඳවන ගතියක්. මේ රූපයක් බල්ලා, සද්දයක් අහලා, ගඳක් සුවඳක් ආග්‍රහණයක් කළා, රසක් භුක්තිඳින ලබන සතුටක් නෙමෙයි. මෙතන ඉන්ද්‍රියන්ගෙන් පරිබාහිරව ලබන එක පැත්තකින් බොහොම නිරාමිස ප්‍රීතියක්, අව්‍යාජ සුඛයක්, අනවජ්‍ය සුඛයක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් මෙන්න මේ බඳු අනවජ්‍ය සුඛයක්, නිවරදි වූ සැපයක් භුක්ති විඳින්න බුදුරජාණන් වහන්සේ තහනම් කළා නැහැ. එතකොට අපිට එහෙමනම් එකපාර්ට සියල්ල නතර කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වන අන්දමින් මේ බඳු ඒ නිවරදි සැපයක්, නිවරදි සතුටක්, නිවරදි සොම්නසක් භුක්ති විඳින පැත්තට ගියාට වරදක් නැහැ. හැබැයි ඉතින් මේ හැමදාම මේක කරන්න කියලා නෙමෙයි, ඊළඟ ප්‍රතිපදාවන් වලදී ඊට එහාට ඊළඟට ඊළඟ සූක්ෂම මට්ටමකට යන්න අවධානය යොමු කරලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. නමුත් ඉතින් පටන් ගන්න තියෙන්නේ මේ වගේ පති වලින් තමයි. දැන් මෙහෙම යන ගමනේදී අපි සමහරවිට ඒක ගැන හිතනකොටත් සැපයි. ඒ ගැන හිතේ සිතුවිලි පහළ කරගන්නකොට විතර්ක කරනකොට ලොකු සැපයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඊළඟට මතක් කරන්නේ මේ විතක්ක සහිත, සිතුවිලි සහිත, කල්පනා කිරීම, ප්‍රකල්පනා කිරීම සහිත සැපයට වඩා ඒ ප්‍රපංච කිරීම නැත්නම් කල්පනා කිරීම, සිතුවිලි පහළ කර ගැනීම කිසිවක් නැති බොහොම සංසුන් මනසකින් භුක්ති විඳින සැපය බොහොම ප්‍රණීතයි, උතුම් සූක්ෂමයි කියලා තමයි ඊළඟට දේශනා කරන්නේ. ඉතින් ඒක සැප වේදනාවටත් එහෙමයි, දුක් වේදනාවටත් එහෙමයි, උපේක්ෂා වේදනාවටත් එහෙමයි. ඉතින් එහෙමනම් අර නිවරදි ප්‍රතිපදාවක් අනුගමනය කරමින් නිවරදි සැප දුක් උපේක්ෂා වේදනා පමණක් සේවනය කරමින් අසුර කරමින් යන තැනැත්තා දැන් ඊළඟට තමන්ගේ හිතේ විතර්ක සමනය සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න අවශ්‍යයි. එතකොට යම්කිසි සැප වේදනාවක් භුක්ති විඳින්දී අපේ හිතේ සිතුවිලි පහළ වෙලා තිබුණා නම් ඊට වඩා සූක්ෂම බවක්, ඊට වඩා තැම්පත් බවක්, සාමකාමී ගතියක් කිසිම සිතුවිල්ලක්වත් පහළ කරගන්නේ නැතිව ඒ සැපයම භුක්ති විඳින්දී ලබා ගන්න පුළුවන්. ඇති ඒ කාතකින් උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හිතමු අපි යනවා දියැල්ලක් බලන්න. ඉතින් දියැල්ලක් බලන්න ගිහිල්ලා අපි දියැල්ල ඇහෙන් බලාගෙන හිටියට මොකද අපේ හිත ඉතින් අතෝරක් නැතුව ගියවනවා. දියැල්ලේ විස්තර ගැනයි, කැමරා එක ගේන්න බැරි වෙච්ච එක ගැනයි, මේක තව කෙනෙකුට පෙන්වන්න ඕන එක ගැනයි, ඉතින් මොනවා මොනවා හරි අල්ලගෙන අපේ හිත ඇතුලේ කතාව. හැබැයි ඇහෙන් දියැල්ල පේනවා. ඉතින් මීට වඩා අපිට පුළුවන් නම් ඇහෙන් දියැල්ල පේනකොට ඇතුළත නිශ්ශබ්ද කරගෙන ඒ දිහා බලාගෙන ඉන්න, අන්න එතන තියෙනවා අමුතුම පැත්තක්. ඒ වගේමයි අපිටම ගීතයකට සවන් දෙනවා, වාදනයකට සවන් දෙනවා. ඉතින් එතෙන්දිත් අපේ හිත කියවන්න පටන් ගන්නවා. ඒ ගීතය තමන් මුලින්ම අහපු දවස, ඒකට තියෙන තමන්ගේ හිතේ තියෙන රුචිකත්වය, ඒ ගීතයෙන් නිරූපණය කරන සංසිද්ධිය ඔස්සේ තමන්ගේ හිත යන හැටි, ඒවා ගැන තමන් ඒ ගීතයට අර්ථකථන දෙන හැටි, ඊට පස්සේ ඒ ගීතය නිරූපණය කරන ජවනිකාව තමන් හිතේ මවා ගන්න හැටි, ඉතින් මේ වගේ ඒ ගීතයක් අනුසාරයෙන් අපේ හිත පුදුමාකාර බලිතොයින් නටනවා. අපිට පුළුවන් නම් හැබැයි මේ ගීතයට සවන් දෙන්න හිතේ විතර්ක ඇති කරගන්න නැතිව, හිතේ ප්‍රපංච කරන්න නැතිව, හිතේ ඇතුළත කතාවක් ජනනය කරගන්න නැතිව, අන්න එතන බොහොම සූක්ෂම පැත්තක් තියෙනවා. නෛකාතකින් මේ සක්කපඤ්ඤ සූත්‍රයේදී ඒ පංචසික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා, සක්‍ර දේවේන්ද්‍රයා පැමිණෙන බව බුදුරජාණන් වහන්සේට සැල කරන්න ඇවිල්ලා, එයා ගීතයක් වාදනයක් තමයි ඉදිරිපත් කරන්නේ. නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉන්නවා, හැබැයි උන්වහන්සේ ඒ ගැන ප්‍රපංච කිරීමක් හෝ දිගට දිගට විතර්ක පහළ කරගැනමින් හිතන්න ගිහිල්ලා පැටලවා ගැනීමක් හෝ සිද්ධ වෙලා නැහැ. බොහොම සූක්ෂමව අහුන්කන් දීලා තියෙනවා එච්චරයි. ඉතින් එහෙමනම් බොහොම සංසුන් හිතකින්, සාමකාමී හිතකින් අහුන්කන් දීමේ හැකියාවක් එහෙමනම් මේ උදාහරණය තුලින් අපිට හිතා ගන්න පුළුවන්. ගඳක් සුවඳක් භුක්ති විඳිනකොට, රසක් භුක්ති විඳිනකොට, ස්පර්ශයක් ලැබෙනකොට නම් මේ බඳුම ප්‍රතිපදාවක් කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන්. අපි දුම අපි සක්මනක ගිහිල්ලා ඇවිදිනවා. ඉතින් එතෙන්දී මුලදී හිතේ විතර්ක බහුලයි. නාන ප්‍රකාර දේවල් කල්පනා කරනවා. නමුත් ටික ටික ඒ කල්පනා කිරීම පොඩ පොඩ අඩු වෙලා ගිහිල්ලා, විතර්ක පහළ කර ගැනීම අඩු වෙලා ගිහිල්ලා අපිට යම් දවසක පුළුවන් වුණා නම් සම්පූර්ණ නිශ්ශබ්ද හිතකින් ඇතුලේ කතාව පූර්ණ වශයෙන්ම සමනය වෙච්ච හිතකින් අපිට යම් දවසක පුළුවන් වුණා නම් මේ සක්මනේ සියලු විස්තර දැනගනිමින් ඒ සක්මනේ නියැලෙන්න අන්න අපි සෑහෙන්න චිත්ත සමතයකට, චිත්ත ඒකාග්‍රතාවයකට, හිතේ ලොකු සමාහිත භාවයකට, හිතේ හොඳ පැහැදිලි බවකට දැන් පැමිණලා තියෙනවා. ඉතින් ඒක ඇත්තරම බර අඩුවීමක් වශයෙන් නැත්නම් හිතේ තිබිච්ච ඒ ගාලගෝට්ටිය නතරවීමක් වශයෙන්, හිතේ තිබිච්ච බර සැහැල්ලු වීමක් වශයෙන්, හිතේ හොඳ පැහැදිලි ගතියක්, ඉඩකඩ සහිත ගතියක් ඇතිවීමක් වශයෙන් යෝගාවචරයේ තේරුම් ගන්නවා. ඉතින් මෙන්න මේ බඳු මාර්ගයක තමයි බුදුරජාණන් වහන්සේ කියලා දෙන්නේ. එහෙමනම් මෙන්න මේ ප්‍රපංච සංඥා සංඛා සමනය කරන ඊට සරිලන ප්‍රතිපදාව වශයෙන්. ඊට පස්සේ ඉතින් තවත් ප්‍රශ්න කීපයක් මේ සක්‍ර දෙවෙන්දයා නගනවා. එකක් තමයි සීලය සම්බන්ධයෙන්, ප්‍රාතිමෝක්ෂ සීලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නගනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාය කයින් කරන විවිධාකාර ක්‍රියාවන්, වචනෙන් කරන විවිධාකාර ක්‍රියාවන්, ඊළඟට මනසින් කරන විවිධාකාර පරිවේෂණ, මේ සියල්ල ගැනත් අර වගේම කුසලයක් වැඩෙන දේවල්ද අකුසලයක් වැඩෙන දේවල්ද කියලා පරීක්ෂාකාරී වේලා කුසලයක් වැඩෙන දේවල් පමණක් කරන්න කියලා දේශනා කරනවා. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය ගැන ඒ වගේම ප්‍රශ්නයක් අහනවා. කොහොමද ඉන්ද්‍රිය සංවරයක් කරන්න කියලා. මොකද දැන් සක්‍ර දෙවෙන්දාට තේරලා වෙන්නේ නැති මේ දේශනා කරන දේවල් අපිට මේ ඉඳුරන් ඉබාගාතේ යන මට්ටමකදී, එහෙම නැත්නම් ඉඳුරන්ට කැමැති කැමැති දෙයට හැසිරෙන්න දීලා මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද ඇහැ අපි පරිස්සම් කරගත්තේ නැත්නම්, ඒ කියන්නේ මේ ඇහැට රොඩ්ඩක් වැටෙන්නේ නැති වෙන්න පරිස්සම් කරගන්නවා කියන එක නෙමෙයි. ඇහැ අපි පරිහරණය කරන්න ගියාම එහෙන් මොනවද බලන්නේ කියන කාරණය ගැනයි මෙතන මේ දේශනා කරන්නේ. අපි එහෙන් බලන්දී එහෙනම් තෝරගෙන බලන්න සිද්ධ වෙනවා. පෙනුන පමණින් බලන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. එහෙන් බලන දේවල් හරහා හිත දූෂිත වෙනවා නම් එබඳු දෙයක් බලන්න සුදුසු නැති එක අපි තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් හුඟක් වෙලාවට සැප විඳිනවා කියලා පුළුවන් තරම් එහෙන් චිත්‍රපටි බලනවා, නොසුදුසු දේවල් බලනවා, හිතේ රාගය ඇවිස්සෙන දේවල් බලනවා, හිතේ ද්වේෂය ඇවිස්සෙන දේවල් බලනවා, හිත ඇවිස්සෙන ප්‍රවෘත්ති බලනවා, එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වෙන ප්‍රවෘත්ති බලනවා. ඉතින් මේ විදිහට නානක් ප්‍රකාර දේවල් අපි මේ ඇහැ පාවිච්චි කරලා කරනවා. ඉතින් එහෙමනම් මේ ඇහැ පාවිච්චි කළා ඇයි අපි නැති ප්‍රශ්න ඇති කරගන්නේ? ඒ වගේමයි කන පාවිච්චි කළා ඇයි අපි නොතිබිච්ච ප්‍රශ්න තව උත්සන්න කරගන්නේ, ඇති කරගන්නේ, වැඩි කරගන්නේ? එහෙනම් පොඩ්ඩක් ඉතින් සාමාන්‍ය නුවණ පාවිච්චි කරලා කල්පනා කරලා බලන්න වටිනවා. ඉතින් මෙතෙන්දිත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, එතකොට විවිධාකාර ඉන්ද්‍රිය ආරම්මන තියෙනවා. ඇහෙන් බලන්න තියෙන ලස්සන ලස්සන රූප තියෙනවා, කනෙන් අහන්න පුළුවන් ලස්සන ලස්සන ශබ්ද තියෙනවා, නාසයෙන් රස විඳින්න පුළුවන් විවිධාකාර ගඳ සුවඳ තියෙනවා, දිවෙන් බලන්න පුළුවන් විවිධාකාර රසයන් තියෙනවා, කයෙන් ලබන්න පුළුවන් විවිධාකාර ස්පර්ශයන් තියෙනවා, මනසටත් වෙන නාන ප්‍රකාර අරමුණු තියෙනවා. හැබැයි මේවා ඔක්කොම සේවනය කරන්න සුදුසු සහ සේවනය කරන්න සුදුසු නැති කියලා මෙන්න මේ බඳු වර්ගීකරණයකට මේ පත් කරලා තමයි බුදුරජාණන් වහන්සේ එකාතකින් මේක දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ යම්සි අරමුණක් දැන් ඇහෙන් දකිනවා, ඒ හරහා හිතට මොකද්ද වෙන්නේ? තමන්ට පුළුවන් නම් හිත නිශ්ශබ්දව තියාගන්න, අර හිතේ තිබිච්ච සාමකාමී ගතිය රැකගන්න, ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි අපි අපේ හිතේ තිබිච්ච සාමකාමී ගතිය නැති වෙලා හිත හොඳටම දැන් වික්ෂිප්ත වෙලා නැත්තම් කලින් නොතිබිච්ච ද්වේෂයක්, කලින් නොතිබිච්ච රාගයක් මතුවෙලා ඇවිල්ලා තමන් ආයෙත් ඔන්න දැවෙන්න පටන් ගන්නවා නම්, එහෙමනම් අර ඇහැ හරහා ලැබෙන ආහාරය නොගන්න එක තමයි සුදුසු. මොකද මේ ආහාරය ජීර්ණය කරලා කරගන්න අමාරුයි. මේ ලබන ආහාරය හරහා හිතට අජීර්ණයක් තමයි ලැබිලා තියෙන්නේ, වෙලා තියෙන්නේ. ඉතින් එහෙමනම් ඒ වගේ මට්ටම් වලදී අපි ටිකක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. මෙහෙමනම් මේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ විහෙරති කියලා හැම දේශනාවලදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ ඉඳුරන් තිබුණ පණියට පරිහරණය කරන්න යන්නේ නැතිව ඉඳුරන් බොහොම පරිස්සමෙන් පරිහරණය කරන්න, තෝරා බේරාගෙන පරිහරණය කරන්න කෙනෙක් උත්සාහන්ත විය යුතුයි. දැන් ඊළඟට මේ සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ දැන් දේශනා කළා. මෙහෙම විවිධ ප්‍රතිපදාවන් දේශනා කළාට පස්සේ සක්‍රදේවෙන්ද දැන් වෙනත් පැත්තකට යොමු වෙනවා. ඒ තමයි දැන් මෙබඳු ප්‍රතිපදාවන් අනුගමනය කරන පිරිසක්ද හැම තැනම ඉන්නේ. එම නැත්තං හැම ශ්‍රමණීන් බ්‍රාහ්මණීන් හැමෝම එකම වාදයක්, එකම සීලයක්, එකම කැමැත්තක්, එකම දෙයකට බැස ගැනීමක් ද සිද්ධ කරන්නේ කියන ප්‍රශ්නේ අහනවා. දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ගමන් කළ යුතු, ගමන් කළ හැකි බොහොම ප්‍රායෝගික ප්‍රතිපදාවක් දේශනා කළා. දේශනා කළාට පස්සේ දැන් සක්‍රදේවයන්ට අවශ්‍ය වෙනවා මේකද මේ හැමෝම කියන්නේ. නැත්තම් අද කාලේ වචන වලින් කියනවා නම් හැම ආගම්වලම කියන්නේ මේකද කියලා තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ උත්තරයක් දෙනවා. අනේක ධාතු නානා ධාතු කෝ දේවා නමින්ද ලෝකෝ. එහෙම නෙමේ සක්‍රදේවෙන්ද්‍රේ, මේ ලෝකේ මහ පුදුමාකාර විවිධත්වයක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අයගේ විවිධාකාර දේවල් වලට පැලපදියම් වීම, විවිධාකාර පැති වලට එල්බ ගැනීම, විවිධාකාර ආසාවන් ඔස්සේ තමන්ගේ හිතවල විතර්ක පහළ කර ගැනීම, ඒ ඔස්සේ දෘෂ්ටිගත වීම තමයි බහුලව සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මොකද්ද වෙන්නේ? මේ ඒ ඒ පැති වලින් හිතන්න ගිහිලා ඒ ඒ අය තමන්ගේ ඒ හිතපු පැත්තෙන්, තමන්ට ගෝචර වුණ පැත්තෙන් තමයි දෘෂ්ටියක් හදාගන්නේ. ඒ පැත්තෙන් තමයි විමුක්තියක් තියෙනවා කියලා හිතාගන්නේ. ඒ නිසා මෙන්න මෙබඳු පුදුම අන්දමේ විෂමතාවයන් ලෝකයේ තියෙන නිසා මිනිස්සෙන්ගෙත්, දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ මේ හැමෝගෙම විවිධාකාර විෂමතාවයන් තියෙන නිසා ඒ විෂම අදහස් ඔස්සේ හිතන්න ගිහිල්ලා ඒ අය විෂම අන්දමකින් තමයි, නැත්තම් විවිධ අන්දමකින් තමයි, විවිධ දෘෂ්ටි ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඒ නිසා මෙබඳු මේ ආධ්‍යාත්මික ගමනකට යොමු වෙච්ච පිරිසකගේ පවා එකම දර්ශනයක් කියලා නැහැ. ඒ අයගේ තියෙන විවිධාකාර දර්ශන තියෙනවා. ඒතර මෙන්න මේ කාරණාව බුදුරජාණන් වහන්සේ මතු කරනවා. ඒ වගේමයි මෙතන තියෙන තවත් භයානක පැත්තක් තමයි තමන් හිතන පැත්ත, තමන් තේරුම් ගත්ත පැත්තම ඇත්ත, අනිත් සියල්ලම බොරු කියන ඒකාන්ත දෘෂ්ටියකට පැමිණෙනවා. ඉදමේව සච්ඡම් මෝගමඤ්ඤං. මෙන්න මෙයමයි සත්‍ය, අනිත් සියල්ල බොරු. අපි හිතන පැත්ත, අපේ ආගම, අපේ දෘෂ්ටිය ඒකමයි නිවැරදි, අනිත් සියල්ලම බොරු කියලා බොහොම දැඩිව තමන් දන්නා පැත්ත, තමන් ගිනගත්ත පැත්ත, තමන්ට ruci පැත්ත ග්‍රහණය කරන බවක්, අනිත් සියලුම දේවල් හෙලා දකින්න ගතියක්, පහත් කොට සලකන ගතියක් තියෙනවා. ඉතින් අන්න ඒ බඳු මට්ටමකදී මේ ශ්‍රමණීන් අතර, බ්‍රාහ්මණීන් අතර, කවුරු හෝ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච පිරිස අතර එක ඉලක්කයක් නැහැ, එක අවබෝධයක් නැහැ. විවිධාකාර පැති තමයි ඒ ඇගි තියෙන්නේ. ඉතින් මෙන්න මේ උත්තරේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ මේ සක්‍රදේවෙන්දරට දෙනවා. කෙසේ නමුත් ඊළඟට සක්‍රදේවෙන්දර අහනවා, අපි හිතමු දැන් මේ විවිධ දෘෂ්ටි තිබුණා, විවිධාකාර පැති ක්‍රමවේදයන් එක එක නිකායන් අතර, එහෙම නැත්නම් එක එක සමූහයන් අතර, එක එක ජාතීන් අතර, එක එක ආගමික පරිසරයන් අතර තිබුණා. ඉතින් මේගොල්ලෝ අන්තිමට කොහොම හරි එළඹෙන්නේ එකම විමුක්තියකටද, එකම නිෂ්ඨාවකටද, එකම අවබෝධයකටද කියලා ඊළඟ ප්‍රශ්නය මේ සක්‍රදේවෙන්ද්‍ර අහනවා. බලුවාම ඉතින් සක්‍රදේවෙන්ද්‍ර බොහොම දාර්ශනික ප්‍රශ්න පැත්තකට දැන් යොමු වෙන්නේ. දැන් අනාගතයේ දිහා පොඩ්ඩ පොඩ්ඩ නිකන් එයා බොහොම පුළුල් දෘෂ්ටිකෝණයකින් මෙබඳු දැන් ප්‍රතිපදාවක් බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා හැමෝම අනුගමනය කරන්නේ මේකද? මොකද බුදුරජාන් වහන්සේ හැරුණාම තවත් විවිධාකාර මේ දාර්ශනිකයින් එහෙමත් නැත්නම් ආගම් කතෘන් වරුන් නැත්නම් මම බුදුන් මම රහත් කියලා කියා ගන්නා පිරිස් ලෝකයේ එමට ඉන්නවා. ඉතින් හැමෝම යන්නේ එකම තැනකටද? හැමෝම එකම අවබෝධයකටද යන්නේ කියන ප්‍රශ්නේ තමයි මේ නගන්නේ. අච්ඡන්ත නිට්ඨා අච්ඡන්ත යෝගක්ඛේමි අච්ඡන්ත බ්‍රහ්මචාරී අච්ඡන්ත පරියෝසන. ඒ අයගේ යම් ප්‍රතිපදාවක් ඒගොල්ලන්ව නිශ්චිත වශයෙන්ම මේ සසරින් එතර කිරීම සඳහා උදව් වෙනවද? ඒ වගේම ඒ අය නිරන්තර බ්‍රහ්මචාරී පිරිසක් වශයෙන් කටයුතු කරනවද? එබඳු මට්ටමකට අරගෙන යනවද? ඒ වගේමයි ඒකාන්ත වශයෙන් මේකේ නිමාවක් දක්වා ඒගොල්ලෝ පැමිණෙනවද කියන ප්‍රශ්නේ නගන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා හැමෝටම එහෙම කියන්න බෑ. හැබැයි යම් ක්‍රමයකින් යම්සි කෙනෙක් යම් නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කළා තණ්හා සංඛය විමුක්තා. ඒ කියන්නේ තණ්හාවන් විවිධ අන්දමින් පැන නගින විවිධ අන්දමේ තණ්හාවන් සියල්ල හිතින් ක්ෂය කර හැරලා සංහාවෙන් සම්පූර්ණ වශයෙන් නිදහස් වුණා නම් විමුක්ත වුණා නම් අන්නේ බඳු තැනැත්තෙකුටම කියන්න පුළුවන් එයා අනිවාර්යෙම ඔන්න ඒකේ නිෂ්ඨාවකට අවසානයකට කෙල පැමිණීමකට පැමිණියා කියලා. අවසන් වීමකට පැමිණියා කියලා. එහෙම නැත්නම් සංසාරයෙන් එතර වුණා කියලා. එහෙම නැත්නම් අත්‍යන්ත වූ බ්‍රහ්මචාරී මට්ටමකට පැමිණියා කියලා. එහෙමත් නැත්නම් එයා දිනුම් කනුවට ළඟා වුණා කියලා. ඉතින් එහෙමනම් බුදුරජාන් වහන්සේ දෙන පිළිතුරේ තියෙනවා මෙන්න මේ තණ්හාව ෂය කරන ප්‍රතිපදාවක් යම් කෙනෙක් අනුගමනය කරලා තමයි එහෙනම් මේ කියන උත්තරයට එන්න තියෙන්නේ. මොකද අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මේ දේශනාවට අනුව තණ්හාව පූර්ණ වශයෙන් ෂය වෙලා තියෙනවා. තණ්හාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒක ලෝභයක් වෙන්න පුළුවන්, රාගයක් වෙන්න පුළුවන්, කැමැත්තක් වෙන්න පුළුවන්, ආසාවක් වෙන්න පුළුවන්. විවිධ පැති වලින් තණ්හාව පැත් දේශනා කරලා තිනවා. කාමයක් පැත්තෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යමක් බවට පත්වීමේ ආසාවක් වෙන්න පුළුවන්. නැත්නම් යමකින් දුවලා පැනලා ඉවත් වීමේ ආසාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තෙන් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ කොයි අන්දමකින් කතා කළත් අන්නේ තණ්හාවේ විවිධාකාර ස්වરૂපයන් සියල්ලෙන්ම හිත නිදහස් කරගෙන නම් නැවත නූපදින මට්ටමකටම පත් කරගෙන නම් අන්න ඒතනත්තාම අත්‍යන්ත වශයෙන්ම නිවරදි වශයෙන්ම සැක නැතිවම එයා දුක කෙලවර කරගත්තෙක්, නිවන් අවබෝධ කරගත්තෙක්, නිෂ්ඨාවට පැමිණි කෙනෙක්, සංසාරයෙන් එතර වෙච්ච කෙනෙක් කියලා කියන්න පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ ඊළඟට මේ සක්‍රදේවේන්ද්‍රයාට උත්තරයක් දෙනවා. ඉතින් ඒ අනුව සක්‍රදේවේන්ද්‍රයාත් තවදුරටත් ඒක සනාථ කරනවා. එහෙමයි ස්වාමීනි, මේ තණ්හාව කියන එක මේ සත්වෙයින්ට තියෙන පුදුමාකාර පීඩාවක්. මේ සත්වෙයින්ව විවිධාකාර උත්පත්ති වලට නැත්නම් විවිධාකාර භව වලට ඇදගෙන යන එක මේ තණ්හාව නිසා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ තණ්හාව හාත්පසින්ම දුරු කිරීම ඉතාම වටිනවා කියලා ඉතින් මේ සක්‍රදේවේන්ද්‍රයාත් බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරයත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඒක එතුමාත් අනුමත කරනවා. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ කියනවා, ස්වාමීනි මම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට දැන්පත් වුණා. මම වෙනත් අයව මේ හම් වෙන්න ගියාට මෙවන් උත්තරයක් මට ලැබුණේ නැහැ. මම අනිත් අයව හම් වෙන්නත් හැබැයි ගියා. ඒ කාරණේ ඇතින් බුදුරජාණන් වහන්සේ අහනවා පොඩ්ඩක්, ඉතින් ඔබතුමාට බරක් නැත්තම් වෙහසක් නැත්තම් අපිට පොඩ්ඩක් මතක් කරලා කියන්නකෝ එහෙමනම් මේ ඒ කලින් කට්ටියව හම්බෙච්ච හැටි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් ආරාධනා කරනවා. ඉතින් එතකොට සක්‍රදේවේන්ද්‍රය කියනවා, ඉතින් මම ගියා මීට කලින් තව කීප දෙනෙක්ම හම්බ වෙන්න. ඒ ඈත් ඉතින් යම් යම් ප්‍රතිපදාවන් අනුගමනය කරමින් හිටියේ. ඉතින් ඒ නිසා මගේ හිතේ යම් පැහැදීමක් ඇති වුණා ඒ අය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මම ගියා ඒ අයවත් හම්බ වෙන්න. හම්බ වෙන්න ගියාම ඒ අය මගෙන් ඇහුවා මං කවුද කියලා. ඉතින් එතකොට මං කිව්වා මම මේ සක්‍රදේවේන්ද්‍රයයි කියලා. ඉතින් ඒ අය බොහොම මමිතයටපත් වුණා, බොහොම මගේ පැමිණීම ගැන ලොකුවට සතුටු වුණා. තිය අයට ලොකු ගෞරවයක් විදිහට සැලකුවා මේ මගේ පැමිණීම. ඊට පස්සේ මගෙන් ඇහුවා මේ සක්දෙව් පදවියට පත්ුණේ කොහොමද කියලා. ඒ සඳහා අනුගමනය කරපු ප්‍රතිපදාව, අනුගමනය කරපු ක්‍රියාපටිපාටි මොකද්ද කියලා ඒ අය මගෙන් ඇහුවා. ඉතින් ඊට පස්සේ ඉතින් මම ඒ සක්දෙව් පදවිය ලබන්න සුදුසු වෙච්ච මං ඒ කරපු කුසල කර්ම ගැන ඒ අයට විස්තර කළා දුන්නා. ඊට පස්සේ මොකද වුනේ, ඒ අය ඒ මං කියපු බණ අහන් ඉඳලා ඒක අනුමෝදන් වෙලා මාව සරණ ගියා. මාව උඩින් තියාගත්ත මගේ ශ්‍රාවකයන් බවට ඒ අයපත් වුණා. මම ගියේ මේ මගේ ප්‍රශ්න ටික අහලා ඒ අයගෙන් ප්‍රශ්න විසඳගෙන ඒ අයගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න. හැබැයි උනේ ඒකේ අනිත් පැත්ත. ඒ අය මේ සක්‍රදේවේන්ද්‍රයා මගෙන් ප්‍රශ්න අහන්න ආවයි කියලා ඒ අය සතුටු වෙලා සක්දෙව් පදවිය ලබන්න මං කරපු දේවල් අහගෙන ඒ බණ ටිකට පැහැදිලා සක්දෙව් සරණ යන්න ඔන්න ඒ අය පටන් ගත්තා. අන්තිමට මගේ ශ්‍රාවකයෝ බවට ඒ අය පත් වුණා. ඉතින් අද කාලේ ඉතින් හුඟක් දෙනෙකුට ඕක තමයි වෙලා තියෙන්නේ. දෙවියෝ එනවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න බුදුරජාන් වහන්සේ ගාවට. අන්තිමට දෙවියෝ බුදුරජාන් වහන්සේ සරණ යන්නේ. නමුත් අද කාලේ බෞද්ධයන් ඇතුළු බහුතරයක් දෙවියන් සරණ තමයි ගිහිල්ලා තියෙන්නේ. දැන් මේ සක්දේව රජතුමා දෙවියන්ගේ නායකෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේට කියනවා, ස්වාමීනි මම ඔබ වහන්සේ සරණ ගියා. මගේ තිබිච්ච සියලු ප්‍රශ්න ඔබ වහන්සේ දැන් විසඳුවා. නමුත් මම මීට කලින් හම්බෙන්න ගිය අනිත් ශ්‍රාවකයෝ, අනිත් මේ ශාස්ත්‍රුන් වහන්සේලා, අනිකුත් මේ විවිධාකාර ප්‍රතිපත්ති පුරණ අය මගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ඒ අය මං අනුගමනය කරපු ප්‍රතිපදාව මොකද්ද කියලා අහලා ඒක අනුමෝදන් වෙලා ඒක සරණ ගිහිල්ලා මාවත් සරණ ගියා. මාව ගුරු තනතුරේ තබා ගත්තා. ඉතින් බැලුවාම අමුතුම වැඩක් වෙලා තියෙනවා. ඉතින් මේ සක්‍රදේව රජතුමා හරියට නිකන් සියල්ල පාපොච්චාරණය කළා බුදුරජාන් වහන්සේට කියනවා. ඉතින් කෙසේ නමුත් සක්‍රදේවේන්ද්‍ර දැන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ඒ ධර්මයට අහුන්කම් දීලා ඒ ප්‍රතිපදාවන්ගේ තියෙන වටිනකම ප්‍රායෝගිකව තේරුම් අරගෙන මේ සියල්ල හමාර වෙනකොට සෝවාන් ඵලයේ පිහිටනවා. ඉතින් එතුමා ඒක විස්තර කරනවා, අහංකෝපන බන්තේ භගවතෝ ශාවකෝ සෝතාපන්නෝ අමිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. දැන් මේ තමන්ගේ අවබෝධය මේ ධර්ම සාකච්ඡාව හරහා තමන්ගේ හිතේ හටගත්ත ඒ විපර්යාසය, සත්‍ය අවබෝධය මේ සක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට හෙළි කරනවා. මම නැවතත් අපාගත වෙන්නේ නැති මට්ටමකටපත් උනා. අනිවාර්යෙන්ම අරහත්ත්වය දක්වා යන කෙනෙක් බවට මම දැන්පත් උනා. මම මේ ආරෂ්ඨාංග මාර්ගයේ නැමති ඒ ශ්‍රෝතසට මම පැමිණුණා කියලා බුදුරජාන් වහන්සේට දේශනා කරනවා. ඉතින් අන්න ඒ අවස්ථාවේදී තමන්ගේ හිතේ ලොකු සතුටක් ඇති වුණා කියලා දේශනා කරනවා සක්‍රදේවේන්ද්‍රයා, කියා සිටින සක්‍රදේවේන්ද්‍රයා. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා, ඉතින් මෙතෙන්දී විතරද ඔබඳු සතුටක් ඇති වුනේ? මීට කලින් එහෙම ඔය වගේ සතුටක් ඇතිලා නැද්ද කියන ප්‍රශ්නයක් අහනවා. එතකොට සක්‍රදේවේන්ද්‍ර කියනවා, ස්වාමීනි මට මීට කලින් සතුටක් ඇතිලා තියෙනවා. ඒ තමයි අපි අර අසුරයොත් එක්ක කරපු යුද්ධේ ජයගත් අවස්ථාවේදී. ඒ අවස්ථාවේදීත් මට පුදුමාකාර සතුටක් ඇති වුණා. අපි ඉතින් ලොකු බරපතල යුද්ධයක් කරා අසුරයොත් එක්ක. ඉතින් ඒක අපි කොහොම හරි ජයගත්තා. ජයගත්තාම දැන් අසුරයින්ගේ ආහාර ටිකත් ඉතින් අපිට උරුම වුණා. ඉතින් මට පුදුම සතුටක් ඇති වුණා. හැබැයි ස්වාමීනි, ඒ සතුට කිසිසේත්ම මේ අද මං ලබන සතුට වගේ එකක් නෙමෙයි. ඒක සතුටක් තමයි. හැබැයි ඒ සතුටේ නැහැ රාගය, ద్వේෂය, මෝහය දුරු කරන ගතියක්. ඒ සතුටේ නැහැ නිබ්බිදාවක් ඔස්සේ යන ගතියක්. ඒ සතුටේ නැහැ අවබෝධයක් ඔස්සේ මාව රැගෙන යන ගතියක්. නමුත් අද මම ලබන සතුට, ඒ අද මම ලබන සොම්නස, ඒකම ඇවිල්ලා මම මේ දඬු මුගුරු වලින් ලබාගත් සතුටක් නෙමෙයි. ආයුධ පාවිච්චි කරලා ලබාගත් සතුටක් නෙමෙයි. ඒ ලබන සතුට, අද මේ මම ලබාගත් සතුට ඒකාන්ත වශයෙන්ම තවදුරටත් සංසාරයෙන් එතර වීම සඳහා හේතු වෙන, සංසාරයේ කෙරෙහි නොඇලීම සඳහා හේතු වෙන, ඒ වගේම මේ තියෙන දේවල් අතහැරීම සඳහා හේතු වෙන, නිරෝධයක් සඳහා හේතු වෙන, හිතේ සංසිඳීම සඳහා හේතු වෙන, හිතේ තව තව ගැඹුරු අවබෝධයක් සඳහා හේතු වෙන, නිවීමක් සඳහා හේතු වෙන සතුටක්. ඒ නිසා සතුටක් ලැබලා තිනවා. දැන් එහෙමනම් ඒ සතුටේ විශේෂත්වයත් මේ සක්‍ර දේවේන්ද්‍රයෝ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා. මේ බුදුරජාණන් වහන්සේට සැලකලා සිටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් අහනවා, මේ මොන වගේ කරුණු දැකලාද ඔබ මේ තරම් සතුටු වෙන්නේ? හිතේ මේ තරම් සොම්නසක් පහළ කරගන්නේ? මම ශාස්ත්‍රූන් වරයාණන් වහන්සේ කියලා දේශ කියන්නේ. ඇයි මාව සරණ යන්න, මේ සරණ යන්න හේතු වෙච්ච තව තව කාරණා මොනවද කියලා බුදුරජාණන් වහන්සේ තව ටිකක් විමසලා බලනවා. නිකම් මේ ආවට ගියාට කියන ප්‍රකාශයක් නෙමෙයි එහෙමනම්. සක්‍රදේවන්ට එහෙමනම් මේ හේතු කාරණා සහිතව බුදුරජාණන් වහන්සේට කියනවා, මම මෙන්න මෙන්න මේ හේතු නිසා තමයි ඔබ වහන්සේ සරණ ගියේ. මම සෝතාපන්න කෙනෙක් බවට පත් උනායි කියලා මං කියන්නේ මෙන්න මේ තව තව කාරණා හින්දායි කියලා තින් තවත් ටිකක් විස්තර කරලා කියනවා. ඉතින් ඒක කාරණාවක් විදිහට මෙතුමා කියනවා, කාරණා හයක් නිසා තමයි මගේ හිතේ දැන් පුදුමාකාර සතුටක් සොම්නසක් පහළලා තියෙන්නේ. ඒ කාරණා හය ඊළඟට විස්තර වෙනවා. සක්‍රදේවේන්ද්‍ර කියනවා, එකක් තමයි මම මේ බන අහමින් ඉඳදී තමයි මගේ ආයුෂ පිරිහුනේ. හැබැයි මම මේ අවස්ථාවේදීම නැවතත් මේ සක්‍රදේව පදවියේම උප්පත්තියක් ලැබුවා. එක පැත්තකින් ඉතින් අපිට හිතන්න පුළුවන්, සක්‍රදේව රජතුමා මේ තමන්ගේ ආයුෂ පිරිහිච්ච බව දැනගෙන බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවාදෝ කියලා හිතන්නත් පුළුවන්. කෙසේ නමුත් ආයුෂ පිරිහුණා, එයා එතනම චුත වුණා. හැබැයි මේ බණ අහගෙන ඉන්නකොටම නැවතත් සක්දේව පදවියේම පහළ වෙලා තියෙනවා. ඒතර ඔන්න ඔය කාරණාව නිසා මට පුදුම සතුටක් ඇති වුණා. මොකද හුඟක් වෙලාවට දෙවි කෙනෙක් චුත වෙලා ආයිත් අපාගත වීමක් තමයි සමහරවිට බහුතරයක් වශයෙන් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මිනිස්සයොත් බහුතරයක් මැරලා ගිහිල්ලා අපාගත වෙනවා. දෙවියොත් මහුතරයක් චුත වෙලා ගිහිල්ලා අපාගත වෙනවා. හැබැයි ඉතින් සක්‍රදේවේන්ද්‍රයාට ඒක වෙලා නැහැ. එයා චුත වෙලා ගිහිල්ලා නැවතත් සක්‍ර පදවියේම උපත ලැබලා තියෙනවා. මෙන්න මේ බඳු දෙයක් සිද්ධ වුණා ස්වාමීනි. ඒ නිසා මට පුදුමාකාර සතුටක් තියෙනවා. ඔන්න සතුටු වෙන්න එක කාරණාවක් සක්‍රදේවේන්ද්‍ර හෙලි කරනවා. ඊට පස්සේ එතුමා සඳහන් කරනවා, ඉදේවතිට්ඨ මානස්ස දේව භූතස්ස මේ සතෝ පුනරායුච මේ ලද්දෝ ඒවං ජානාහි මාරිස. මම මෙතනම මේ ඔබ වහන්සේගේ දේශනාවට අහගෙන හිටියා. මම මෙතනම චුත වුණා. චුත වෙලා මම නැවතත් ආවි ලැබලා මේ සක්‍රදේව පදවියේම පහළ වුණා. ඊට පස්සේ චුතාහං දිවියා කාය ආයුං හිත්වා අමානුසං අමූල් හෝ ගබ්බ මෙස්සාමි යත්ත මේ රමති මනෝ. මම මේ ආත්ම භාවයෙන් චුත වෙලා කවද හරි නැවතත් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණෙනවා. දැන් මේ එතුමාගේ ඊළඟ ජීවන කතාව තමයි දැන් මේ විස්තර කරන්නේ. එතුමා කියනවා, දැන් මම චුත වෙලා සක්දේවි පදවීම පහළ වුණා. හැබැයි ඊළඟ භවයේදී මම දිව්‍යාත්ම භාවයක් නෙමෙයි මනුෂ්‍යාත්ම භාවයක් බොහෝම සතිමත්ව ලබා ගන්නවා. ඒ නිසාත් ඔන්න මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ කියනවා, ස්වාහං අමූහල පඤ්ඤස්ස විහරං සාසනේ රතෝ ඥායේන විහෙරිස්සාමි සම්පජානෝ පටිස්සතෝ. මං මේ මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඊළඟට මුලා නොවු ප්‍රඥාවක් සහිතව මේ ශාසනයේ බොහොම ආසාවෙන් බොහොම කැමැත්තෙන් කටයුතු කරනවා. ඥායේන විහෙරිස්සාමි, හොඳ ප්‍රඥාවන්තව යා යුතු මාර්ගය මෙන්න මේකයි කියලා දැනගෙන මම කටයුතු කරනවා. සම්පජානෝ පතිස්සතු සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව මම කටයුතු කරනවා. මෙන්න මේ නිසාත් මම මේ ඊළඟ භවයේදී කොහොමද මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන ඉදිරියට කටයුතු කරන්නේ, මෙන්න මේ අන්දමින් තමයි මේ නිවරදිව මම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව නුවණින් විමසා බලමින් කටයුතු කරමින් ඒ ගත කරන ජීවිතයේ දිහා දැකලා මගේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා. ඊට පස්සේ දේශනා එතුමා කියනවා, ඥායන මේ චරතෝච සම්බෝධිචේ භවිස්සති අඤ්ඤාතා විහරිස්සාමි ස්වේව මන්තෝ භවිස්සති. ඉතින් ඒ කියන්නේ අර තමන් දැනට හිටිය සෝතාපට්ටි මට්ටමක් ලබාගෙන පමණයි, නමුත් මට පුළුවන් වෙනවා ඒ මම මෙතෙක් ලබාගෙන නොතිබුණු සකදාගාමී මට්ටම ඊළඟට ලබා ගන්න. ඒ දක්වා මම වෑයම් කරනවා. ඊට පස්සේ මෙන්න මේ නිසාත් මගේ හිතේ ලොකු සතුටක් පහළ වෙනවා. මේක තමයි මගේ මේ මනුස්ස ලෝකේ පහළ වෙන අන්තිම වතාව. සකදාගාමී මට්ටමින් මම ඒක ඉවර කරනවා. මේක තමයි මම මනුෂ්‍ය ලෝකේ පහළ වෙන අන්තිම වතාව. ඉතින් මේ තත්ත්වය නිසා මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ මනුෂ්‍ය ජීවය මනුෂ්‍යාත්ම භාවය අතහැරලා නැවතත් මම දිව්‍ය ලෝකේ උපත ලබනවා. උතුම් දෙවියෙක් වෙලා පහළ වෙනවා. ඉතින් මෙන්න මේ නිසාත් මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඊට පස්සේ ඒ තත්ත්වය අතහැරලා මම අනාගාමී බවට පත්වෙමින් අකනිටා බ්‍රහ්ම ලෝකේ, එහෙම නැත්නම් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක උපත ලබනවා. ඉතින් අන්න ඒ නිසාත් එතනදී මම ඊට පස්සේ සම්පූර්ණම දුක් කෙලවර කරනවා, අරහත්වයට පැමිණෙනවා. මෙන්න මේ නිසා මගේ හිතේ ලොකු සතුටක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ සක්‍රදේවේන්ද්‍රය තමන් සතුටු වෙන්න හේතු බුදුරජාන් වහන්සේට පැහැදිලි කරලා කියනවා. තවදුරටත් මේ සක්‍රදේවේන්ද්‍රය බුදුරජාන් වහන්සේට ස්තුති පූර්වකව ගාථා වලින් ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේ හම්බ වෙච්ච නිසා මගේ හිතේ තිබිච්ච ඒ සියුලුම ආකාරයේ කතං කති භාවයන්, කුමක්ද කළ යුත්තේ කුමක්ද කළ යුත්තේ කියලා මගේ හිතේ තිබිච්ච ඒ දෙගිඩියාවන්, සැකකිරීම, කුකුස් සියල්ල නැති වෙලා ගියා. මෙතෙක් කාලයක් මම අනන්ත සංසාරයේ මේ ප්‍රශ්න ටික ඔළුවේ තියන් ඉඳලා තියෙන්නේ. විවිධාකාර අය හම්බෙන්න ගිහිල්ලා මම ඒ අයගෙන් ප්‍රශ්න අහන්න ගියා. නමුත් මට සෑහෙන පිළිතුරක් ලැබුණේ නැහැ. අද තමයි මට ස්වාමින් වහන්සේගෙන් මේ උත්තර ටික ලැබුණේ. මම ඔබ වහන්සේ සරණ ගියා. මම දැන් නැවත අපාගත නොවන කෙනෙක් බවට පත් වුණා. මම ඒකාන්ත වශයෙන්ම අරහත්ත්වයට පත් වෙන තැනකට දැන් මේ බණ ටික අහලා පත් වුණා කියලා ඉතින් බුදුරජාන් වහන්සේට නැවත නැවතත් ස්තුති කරනවා. ඊට පස්සේ ඉතින් තව මෙතන විස්තර වෙන තවත් කාරණයක් තමයි අන්තිමට ඉතින් ඇත්තටම මේ බුදුරජාන් වහන්සේ කෙරෙහි පුදුමාකාර ශ්‍රද්ධාවකින් ගෞරවයකින් මේ සක්‍රදේවේන්ද්‍රයා කරන ස්තුතිපූර්වක දේශනාවක් ගාථා මාලාවක් තමයි මේ සූත්‍රයේ ඊළඟට ඇතුළත් වෙන්නේ. තමන්ගේ තිබිච්ච ඒ තණ්හාව නැමැති උල උදුරා හැරියා, මේ භාගතුන් වහන්සේ නැමැති අතිශ්‍රේෂ්ඨ ඒ පුද්ගලයා මට මුණ ගැහුණා. ඊළඟට ඒ භාගතුන් වහන්සේට මම වන්දනා කරනවා. අපි දිව්‍ය ලෝකේ ඉන්නකොට ඒ අම් අවස්ථාවක බ්‍රහ්මයා ඇවිල්ලා අපිට බණ කියද්දි අපි යම් ගෞරවයක් දක්වනවාද, ඒ හා සමාන හෝ ඊටත් වැඩි ගෞරවයකින් මම මේ භාගතුන් වහන්සේට වන්දනා කරනවා. ත්වේමේ අසි සම්බුද්ධෝ තුවං සත්තා අනුත්තරෝ සදේව කස්මින් ලෝකස්මින් නත්ති තේ පටිපුග්ගලෝ. ස්වාමීනි, ඔබ වහන්සේමයි සම්බුද්ධයන් වහන්සේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකේ ඉන්න අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ ඔබ වහන්සේමයි. මේ දෙවියන් සහිත ලෝකේ, මේ මරුන් සහිත මේ ලෝකේ ඔබ වහන්සේ හා සම කරන්න පුළුවන් කිසිම තැනැත්තෙක් නැහැ කියලා මේ විදිහට මේ සක්‍රදේවේන්ද්‍රයා බොහොම ගම්භීර අන්දමින් ගැඹුරු අන්දමකින් භාගතුන් වහන්සේට වන්දනා කරනවා. ගාථා කියමින් වන්දනා කරනවා. ඊට පස්සේ දැන් නැවතත් අර තමන්ට මේ ගමනට පාර සලස්සලා දීපු පංචසික දිව්‍ය පුත්‍රයාට කෙලෙහි ගුණ සලකන්නත් මේ සක්‍රදේවේන්ද්‍රය අමතක කරන්නේ නැහැ. එතුමාගේ තියෙන ගුණයක් මෙතනින් හෙළි වෙනවා. මේ තමන්ගේ අතවැසියෙක් වෙච්ච තමන්ට බුදුරජාන් වහන්සේ හම් වෙන්න එන්න පොඩ්ඩක් පාර හදලා දීපු ඒ පංචසික දිව්‍ය පුත්‍රයාටත් ඊට පස්සේ මේ සක්‍රදේවේන්ද්‍රය සලකලා තියෙනවා. කොහොමද සලකන්නේ කියනවා, අපි එන්න කලින් ඔබතුමා තමයි ආවේ, ඒ නිසා මම ඔබව දැන් පිය තනතුරේ තියාගන්නවා. ඊළඟට ගාන්ධාරුවයන්ට රජ බවට මම ඔබතුමාව පත් කරනවා. මේ කියන්නේ පංචසික දිව්‍ය පුත්‍රයාට කියන්නේ. ඒ වගේමයි මේ ඔබතුමා ආලය කරන ප්‍රේමයෙන් බැඳලා ඉන්න ඒ අර සූර්ය වච්චසා කියන ඒ දිව්‍යාංගනාවත් මම ඔබටම පවර්ලා දෙනවා. දැන් ඒකත් එක්කින් බැලුවාම ඉතින් පංචසිකටත් ඉතින් සෑහෙන යමක් සිද්ධ වුණා. එයාගේ මනදොලත් සැපිරුණා. ඉතින් ශක්‍රදේවේන්ද්‍රයා මුල අමතක කළේ නැහැ. Tamante මේ පාර සරසලා දීපු පොඩ්ඩක් හරි පාර පෙන්නපු භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පොඩ්ඩක් හරි මේ පාර පෙන්නපු ඒ පංචසික දිව්‍ය පුත්‍රයාටත් කළගුණ සලකලා තියෙනවා. ඊට පස්සේ දේශනාවේ අන්තිමයට ඉතින් සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව අහගෙන ඉඳද්දී ඒ ශක්‍රදේවේන්ද්‍රයා තුළ පහළ වෙච්ච වෙනස් වීම සිදු වෙච්ච වෙනස් වීම විරජං වීත මලං ධම්මචක්කුං උදපාදි. ඒ තනත්තාගේ හිතේ ශක්‍රදේවේන්ද්‍රයාගේ හිතේ එතුමා සමග පැමිණි ඒ විවිධාකාර අනෙකුත් අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවිවරුන් 80,000කගේ හිත්වල මේ සෝතාපට්ටි ඵලය පහළ වෙච්ච හැටි එමත් නැත්නම් සෝවාන් බවට පත් වෙච්ච හැටි අර සාමාන්‍ය ප්‍රකාශයක් විදිහට දේශනා කරලා තියෙනවා. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන මෙන්න මේ යම්තාක් හේතුප්‍රත්‍යයෙන් හටගත් දෙයක් වේද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි, ෂේවී යන ස්වභාවයෙන් යුක්තයි කියන මෙන්න මේ අවබෝධය, මෙන්න මේ විපස්සනා නුවණ ශක්‍රදේවේන්ද්‍රයා ඇතුළු 80,000ක් දෙවියන්ගේ සිත්වල සිද්ධ වුණා, ඒ පරිවර්තනය සිද්ධ වුණා කියලා මේ දේශනාව අවසානයේ සඳහන් වෙනවා. ඉතින් මෙතනින් එතකොට මේ දේශනාව අවසන් වෙනවා. එතකොට මේ සක්කපඤ්ඤ සූත්‍රය විවිධාකාර පැතිවලින් අපිට ලොකු මාර්ගයක්, ඒ වගේම ලොකු ප්‍රායෝගික ප්‍රතිපදාවක්, භාගතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීමේ වටිනාකමක්, උන්වහන්සේගේ තියෙන ඒ අනුත්තර වූ ශාස්ත්‍රෝත්‍රවේ ගුණයක් මතු කරලා පෙන්වනවා. ඒ නිසා අපිත් උන්වහන්සේ සරණ යන ශ්‍රාවක පිරිසක් වශයෙන් මේ ශක්‍රදේවේන්ද්‍රයා ඒ භාගතුන් වහන්සේ සරණ ගිය බව තේරුම් අරගෙන අපි දෙවියන් සරණ යනවා වෙනුවට දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ඒ බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා සියලු දුකින් අත මිදෙන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව මේ සක්කපඤ්ඤ සූත්‍රය ආශ්‍රයෙන් දේශනා කරපු දේශනා මාලාව මෙතනකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අද දේශනා කරපු දේශනාව මූලික කරගෙන හෝ තමන්ගේ බණ භාවනාව සම්බන්ධයෙන් යම්සි පැනයක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන්. ඊට අමතරව පුංචි මතක් කිරීමක් කරනවා, මාසිකට සැරයක් නිව් ජර්සි නගරයේ මූලික කරගෙන ඒ සමාධි භාවනා මධ්‍යස්ථානයේ මූලික කරගෙන මාසිකට සැරයක් සැම අන්තිම සෙනසුරාදා වැඩසටහනක් කෙරෙනවා. ඉතින් ඒක පැයක මේ වැඩසටහනක් ඉංග්‍රීසි භාෂාවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් කාට හරි යොමනා නම් ඒකට ඇතුළත් වෙන්න මම මේ මෙතන තියෙන chat එකේ දාන්නම්, chat box එක කියලා කියන ඒ කොටසේ මම ඒක දාන්නම්. ඒක ඇසුරෙන් එතන මේ ඇතුළත් වෙන්න පුළුවන්, register වෙන්න පුළුවන්. ඒ අනුව තමන්ට ඒ වැඩසටහනටත් කැමති කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි ප්‍රශ්න වලට යමු වෙනවා.
ඔව්
අපිට ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මට කමඨාන් සුද්ධ කරන්න හැකි වෙයිද අද?
ඔව් කියන්න බලන්න.
ස්වාමීන් වහන්සේ මට ගිය සැරේ මම කමඨාන් සුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ මට අවවාද කෙරුවා පැක් අද සක්මන් කරන්න කියලා. මම ඒ අනුව පැක් සක්මන් කෙරුවා ස්වාමීන් වහන්සේ. මම සක්මන් කරනකොට මම වෙනද පරිදි බොඩි එක ස්කෑන් කළා. ඇවිදලා අර ස්වාමීන් වහන්සේ කියපු විදිහට කාපට් එක එහෙම නැතුව පයේ ස්පර්ශ පොළොවේ ස්පර්ශය විතර මම බලාගෙන හිටියේ ගොරෝසු තද එහෙම. එතකොට මට ඉස්සෙල්ලා මම ඇවිදිනකොට මට තේරුණා එක කකුලක් ටිකක් බර වැඩි කියලා. හැබැයි ක්‍රමානුකූලව සක්මන යනකොට මේ පය තියන්නේ නිකන් පොළොවට බරක් නැති විදිහට. ඒ අර එක කකුලක් බර වුණාට ඒකේ පොඩි සමබරතාවයක් ඇති වුණා. ඒ පාර මුළු ඇඟම හරි කිසිම වේදනාවක් නැතුව, වේදනාවක් ආවත් දනිස්සෙක වේදනාවක් ආවම ඒ මට තේරුනේ අර 82 තෙරපීම නිසා තා ඉතිසිබනිකන් හීට් එකක් ආවා වගේ මට ඒක තේරුනේ. ඊට පස්සේ මට තේරුණා මගේ අත් දෙක හරි බරයි කියලා අන්තිමට. මොකද අත් දෙක නිකන් මස් කෑලි දෙකක් එල්ලෙනවා වගේ මට තේරුනේ. ඊට පස්සේ මිනිත්තු 40ක් විතර යනකොට මට පොඩ්ඩක් සීන විද්‍යාවක් ආවා. හැබැයි ඒත් මම සක්මන දිගටම කරගෙන ගියා. එතකොට මම අවධානය තිබ්බේ මම ඔබ්ජෙක්ටිව් ඇටෙන්ෂන් ඇන් අවේර්නස් එක තමයි මම තියාගෙන හිටියේ. එතකොට ඊට පස්සේ ඒ සීන විද්‍යාව වුණාට පස්සේ හරිම සැහැල්ලු ගතියක් තිබිලා මට සක්මන තව තව කරන්න ආසාවක් ඇති වුණා. මොකද මම හොඳට මේ සතිමාත්‍ර සක්මන කරපු නිසා ඊට පස්සේ පැයක් ඇතුළත කාලේ මම පරියන්කේ ඉඳගන්න යනකොට මට බාධාවක් ඇති වුණා. මට වැඩක් වියදිලා මට පරියන්කේ කරන්න බැරි වුණා. ස්වාමීන් මට අවවාද කරන්න පුළුවන්ද? මට පුළුවන්ද මම මේ සක්මන කොහොමද තව දියුණු කරන්නේ? අන්තිම පරියන්කේ කොහොමද මම පටන් ගත්තේ? යුත්තේ පරියන්කය කොච්චර කාලයක් කරන්නද? يعني සක්මන පැයක් නම් පරියන්කය කොහොමද පටන් ගන්න ඕනේ කාලය අනුව? මට ඒක පොඩ්ඩක් අවවාද කරන්න පුළුවන් නම් සහනාංශ.
හොඳයි. ඉතින් ඇත්තටම ඔය දෙක සමබරව යන්න පුළුවන් නම් වඩා හොඳයි. අපි තුමු සක්මන පැයක් කරනවා නම් පරියන්කයත් පැයක් කරන්න. සක්මන පැය භාගයක් කරනවා නම් පරියන්කයත් පැය භාගයක් කරන්න. ඒ වගේ අර දෙක සමසම වාරගෙන යන එකේ වාසි තියෙනවා. ඊළඟට සක්මන සැහැල්ලුවෙන් කරන්න හිත අතීතේ අනාගතේ යනවා නම් එහෙට මෙහෙට යනවා නම් පොඩ්ඩක් මෙනෙහි කිරීමක් සහිතව ඒක කරාට වරදක් නැහැ. වම් පාදයේ ස්පර්ශ වෙනවා වම කියලා මෙනෙහි කරනවා. දකුණු පාදයේ ස්පර්ශ වෙනවා දකුණ කියලා මෙනෙහි කරනවා. එහෙම නැත්නම් ඔසවනවා තබනවා කියලා කොටස් දෙකකට කඩලා කරනවා. ඉතින් මේ ක්‍රම අනුගමනය කරමින් අර ඉස්සෙල්ලම සතිය තහවුරු කර ගැනීමයි වැදගත් වෙන්නේ. අපිට සතිය හොඳට අඛණ්ඩ බවකට පත් කර ගත්තා නම් ඊට පස්සේ පුළුවන් ඒ දැනෙන දේවල් ගැන ටිකක් වැඩියෙන් විමසරිමත් වෙන්න. මුලදී අපිට දැනුනේ අපි හිතමු තදගතියක් විතරයි. හැබැයි සතිය හොඳට පිහිටවගෙන කටයුතු කරන්නේ තදගතිය අපි යොදා ගත්තා. හැබැයි ඊට පස්සේ එතනින් සෑහීමකටපත් නොවි තව මොනවාද මෙතන දැනෙන්නේ? මෙතන රළු ගතියක් දැනනවාද? සිනිඳු ගතියක් දැනනවාද? බර ගතියක් දැනනවාද? සැහැල්ලු ගතියක් දැනනවාද? නැත්තම් පාදයෙන් පාදයට බර සම්ප්‍රේෂණය වෙන හැටි පේනවාද? පාදයේ යටිපතුලේ මොන මොන කොටස් වලද මේ තොරතුරු දැනෙන්නේ කියලා තව තව විමසා බලමින් අර සම්පජඤ්ඤය නුවණ වර්ධනය කරගනිමින් ඉස්සරහට යන්නයි තියෙන්නේ.
ඔයම ශර්මංගේ එතකොට ඒ බලනකොට ශර්මංගස ඉස්සලා පටන් ශක්මන පටන් ගන්නකොට කොළවේ වෙනස්කම් තේරුණා වුණාට කකුලක් බර වුණාට අර පස්සේ යයි. පැය යන යන මිනිත්තු ගාන වැඩි වෙන්න මගේ සක්මන හරීම මේ සැහැල්ලුම සක්මනක් වෙනවා. ඒක නිකන් ඇඟ අත් දෙකේ බර විතරයි ටික වෙලාවකට පස්සේ තේරෙන නිකන් මාස් කැලි දෙකක් එල්ලෙනවා වගේ.
හරි.
සමබරව නිකන් පොළොවට බර වෙන්න නැති විදියට මට පාගමනක් යනවා වගේ මට තේරෙන්නේ.
ඉතින් වැරද්දක් නැහැ. ඒකේ වැරද්දක් නැහැ. ඒ කිසි වරදක් නැහැ. කියන්න අපි ඔය දෙේම ඉඳගෙන භවනා කරද්දි සිද්ධ වෙනවා. මුලදී තමයි අතපය රිදෙනවා, ඒ ගැටලු තියෙන්නේ. හැබැයි හොඳට හිතේ ඒකාග්‍රතාවය හැදිලා එනවනම් ඊට පස්සේ ඉතින් අනිවාර්යයෙන්ම කායික සැහැල්ලුව, මානසික සැහැල්ලුව හැදෙන්න ඕනේ අපි නිවැරදිව ওই කටයුත්ත කරනවා නම්. ඒ බඳු කායික මානසික සැහැල්ලුවක් හැදිච්ච පරිසරයකදීම පමණයි අපිට කායික සුවයක්, මානසික සුවයක් ලැබිලා හිතේ ඒකාග්‍රතාවයක්, සමාධියක් හැදෙන්නේ. ඒ නිසා ඔය ලැබෙන ඒ සැහැල්ලුවීම් ඒකට තමයි පස්සද්ධිය කියලා කියන්නේ. ඒ පස්සද්ධිය යන මාර්ගයේ අනිවාර්ය අංගයක්.
එහෙමයි ස්වාමීනි.
ඔබ මෙහෙමම දිගට කරගෙන යන්න වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. සැහැල්ලුවෙන් කරන්න. බරක් කරගන්න නැතුව. හොඳයි හොඳයි.
ඔබ සිරුවන් සන්නයි බොහොම පිං ස්වාමීනි.
හොඳයි. දරුවන් සන්නයි.
ඔබගේ මයික් එක අන්මියුට් කරන්න පුළුවන් නැහැ.
ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ ප්‍රතිලෝක සංවර සීලය කියන එකේ ඒ තේරුම මොකද්ද? ඒක සුම්මාන මං අහන්නකිතිීමට බැරුණා නාතික සංවර සීලේ මේැන සිල් පද වගේ තියෙනවද නැනම්
ඕ
සිත සංවර කරගන්න
නෑ දැන්ගැන සීලයේ විවිධ සීල්ලයේ පැති පෙන්නලා තියෙනවා අවස්ථා පෙන්නලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ගිහි මට්ටමේදී අපි පංචශීල ආරක්ෂා කරනවා. නිති පංචශීල් කියලා අපි කියන්නේ. ඒතර පංචශීලය ගිහි ප්‍රතිපදා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ අපි තුමු පොයට අටශීල් සමාදන් වෙනවා. එතකොට සීල් පද වශයෙන් ගත්තොත් අටක් තියෙනවා. ඊළඟට අපිට ඕන නම් දසශීල් සමාදන් වෙන්නත් පුළුවන්. ඉතින් එතන සීල් පද 10ක් තියෙනවා. ඉතින් ඒක තමයි ඇත්තරම මහාන වෙලා සාමණේර කාලේ කෙනෙක් අනුගමනය කරන්නේ. එතකොට සාමණේර දස සීලය. ඊට පස්සේ කෙනෙක් අපිට උපසම්පදා වුණා නම් අන්නේ උපසම්පදා වෙච්ච භික්ෂුවට තමයි ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තියෙන්නේ. එතන සීල්පද වශයෙන් 220ක් තියෙනවා. තවත් 7ක් එකතු කරලා 227ක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් සීල්පද 220ක් පෙන්නුම් කරනවා. ඒ අනිත් 7 යම්කිසි භික්ෂුන් වහන්සේලා අතර ගැටලුවක් පහළ වුණොත් එය निराකරණය කිරීමේ අධිකරණ සමත වශයෙන් තමයි 7ක් පෙන්නලා තියෙන්නේ. ඉතින් සියල්ල 227ක් පෙන්නලා තියෙනවා. ඉතින් එකතකින් බැලුවහම සීල් පද වශයෙන්ම 227ක් එතන ගන්න පුළුවන්. ඉතින් ඒවායේ තව තව අනුකුඩා දේවල් එකතු වෙලා සුළු වැඩි පවා නොකර ඉන්න මට්ටමකටපත් කරලා තමයි කෝටියක් සංවර සීලය කියලා එහෙම කියන්නේ. ඉතින් එතකොට ප්‍රාතිමෝක්ෂ සංවරය කියලා විශේෂයෙන් සඳහන් කරන්න තියෙන්නේ භික්ෂු සීලයට. භික්ෂු උපසම්පදා සීලයට. ඉතින් මෙතන අපි සූත්‍රය අනුව හිතා ගන්න තියෙන්නේ දැන් අර භික්ෂුවක් ගැන අහන හින්දා ඍජුවම සක්‍රදේවේන්ද්‍රයා භික්ෂුවට භික්ෂු මූලික කළා ප්‍රශ්නය අහලා තියෙනවා. කෙසේ නමුත් ගිහි පින්වතුන් පැත්තෙන් හිතා ගන්න තියෙන්නේ කොහොමද තමන්ගේ එක පැත්තකින් කියනවා නම් සිල්පද ටික ආරක්ෂා කරගන්නේ. එතකොට තමන් පංචශීලය ආරක්ෂා කරගන්නේ කොහොමද? එමෙත්තන් පන්සලට ගිහිල්ලා අටසිල් සමාදන් වුණාම මේ අටසිලේ ආරක්ෂා කරගන්නේ කොහොමද? දසසිලේ ආරක්ෂා කරගන්නේ කොහොමද? කියන ප්‍රශ්නේ තමයි නැගලා තියෙන්නේ. දැන් එතන ඇත්තටම සීලය පැත්තෙන් ගත්තොත් සීලය පැති හතරකුත් තවත් පැත්තකින් පෙන්වනවා. ඒ කියන්නේ තව විවිධ ටිකක් ගැඹුරට යනකොට පෙන්වනවා. එකක් තමයි ඔය පෙන්වන ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. අනිත් එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒක ගැන තමයි ඊළඟට සක්‍රදේවේන්ද්‍රයා අහන්නේ කොහොමද මේ ඉන්ද්‍රයන් দমনය කරගන්නේ? ඉන්ද්‍රයන් ආරක්ෂා කරගන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මොකද්ද? ඒ ප්‍රශ්නයත් අහලා තියෙනවා. ඉතින් ඊට අමතරව තවත් පෙන්නනවා ආජීව පාරිශුද්ධ සීලය. ඊටත් පස්සේ පෙන්නනවා ප්‍රත්‍ය සම්නිශ්‍රිත සීලය. මේ විවිධාකාර ප්‍රත්‍යයන් පරිහරණය කරද්දී ආහාර ගන්නකොට, ඇඳුම් පළඳින් අඳිනකොට, නිවහනක් කුටියක් සේනාසනයක් පරිහරණය කරනකොට කොහොමද ඒවා නිවැරදිව පරිහරණය කරන්නේ? ඒවෙන් කෙලෙස් හටගන්න නැති වෙන්න කොහොමද කටයුතු කරන්නේ කියලා අන්නේ පැත්තටත් සීලයක් තියෙනවා. එතකොට ඒක තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ හතර ආකාර සීලයක් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකේ ගිහි පින්වතුන්ගේ පැත්තෙන් හිතා ගන්න තියෙන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන එකට ආදේශ කරගන්න පංච සීලය, එහෙම නැත්නම් අට සීලය ආදේශ කරගෙන හිතාගත්තා නම් හරි. හොඳයි, අපිට ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්.
ඊළඟ පැනය සද්ධා මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, මාව ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස, මාගේ කමතහන් වාර්තාව ඉදිරිපත් කිරීමටත් මේ වන විට ඇති වී තිබෙන ප්‍රශ්න කීපයකට පිළිතුරු සහ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා සමග්‍රහනුත් ඔබ වහන්සේගෙන් අද බලාපොරොත්තු වෙනවා. මාසයක පමණ වන කාලය සඳහා මාගේ කමතහන් වාර්තාව ඉදිරිපත් කරමි. මෙම කාලය තුළ සක්මන් භාවනාව නොකඩවා ඉදිරියට කරගෙන ගියෙමි. එය සමහර දිනක පැයක කාලය බැගින් අවස්ථා තුනකදී විය. නැතහොත් පැයක කාලය බැගින් අවස්ථා දෙකකදී හෝ සමහර දිනයකදී පැයක කාලයක් විය. සක්මන් භාවනාව තුළදී සමහර අවස්ථාවන් වලදී දෙපයට දැනෙන ස්පර්ශයන් හෝ සිතට පැමිණෙන අරමුණු කරමි. පයක සක්මන් කාලයකින් පසු පර්යංකයට විත් කය අරමුණු කරමි. පර්යංක කාලය පැයක සිට මිනිත්තු 20ක් දක්වා වෙනස් වේ. ඊට පසු වැතිරී සිටිමි. මට එවිට දැනින්නේ යටිපතුලෙහි අත්ලෙහි වේගයෙන් අංශවල ඇති නැතිවන ස්වභාවයයි. ඊට පසු කයෙහි යම් තැනක් අරමුණු වේද එහි කම්පන ස්වභාවයක් සමග ඇති නැති වෙන ස්වභාවය දැනේ. ආශ්වාසය හෘද ස්පන්දනය තීව්‍රව ඇසේ. එසේම අළු පැහැති සෛල ස්වභාවයක් දකිමි. ඊට අමතරව තද රක්ත පැහැති හෝ කළු පැහැති වෘත්තාකාර හැඩතල එම සෛල මත දකිමි. කිසිදු භාවනාවකින් තොරව වැතිර සිටින ඕනම අවස්ථාවක දෙපතුලෙන් පටන්ගෙන වේගයෙන් අංශු කම්පනය වෙමින් ඇති නැති වෙන ස්වභාවය ඉහළට පැතිරේ. ශෛලමය ස්වභාවය අරමුණු වේ. ඊට පසු සිතෙහි ඇති නැති වන වේගයෙන් විසිරයන අංශු ස්වභාවය දර්ශනය වේ. ඊළඟට සිත අරමුණු නොගන්නා සංසුන් සමාධිගත තත්ත්වයකට පත්වේ. සීමා නැති මමත් විශ්වයත් එකම ලෙස සැමවිටම දැනි. මම කියා කෙනෙක් නැති ලෙස දැනි. කාර්යයන් කිරීමේදී ඉබේම සතිය පැමිණේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගෙන් භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා කමඨහන් බලාපොරොත්තු වෙමි.
හොඳයි. ඇත්තටම මේ දැන් ඔය පැමිණෙනවානේ කිසිම සීමාවක් මරියාදාවක් එහෙම මොකක්වත් නැති මම කියලා මම නොවේ කියලා බෙදා ගන්න බැරි ඔය මට්ටමට පැමිණියාම ඒ தත්ත්වය තුල බොහොම සාවධානව ඉන්න. ඒ කියන්නේ පොඩ පොඩ ප්‍රතිපදාවෙන් ඉන්නේ ඔතෙන්ට තමයි. අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිවක්ම උපාදාන කරන්නේ නැතිව ලෝවේ කිසිවක් ඇසුරු කරන්නේ නැතිව වාසය කිරීමක් දක්වා සතිපට්ඨාණයෙන් අරගෙන එනවා. ඒතර ඔය தත්ත්වයට හිතපත් වුනහම බලන්න පුළුවන් ද කියලා සාමකාමීව මුකුත් නොකර හිතේ මොකක්වත් සැක පහල කරගන්නේ නැතිව ඔය தත්ත්වය තුල ඉන්න පුළුවන් ද කියලා බලන්න. හිතන්න දැන් ඔය தත්ත්වයටපත් වුණා විනාඩි 45ක් ගියාට පස්සේ විනාඩි 10ක් ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ දැන් ඕක තව දියුණු කරන්න. දියුණු කරනවා කියන්නේ ඔන්න ඊළඟ දවසේ අපි හිතමු ඔය தත්ත්වයටපත් වුණා විනාඩි 40කට පස්සේ, ඒ කියන්නේ මුල් විනාඩි 40 අර කය පුරා විවිධාකාර දේවල් දැන දැනි ඒවැ ඇති වෙන්න නැති වෙන ස්වභාවය නිරීක්ෂණය කරමින් වාසය කරා. ඊට පස්සේ ඒ ඔක්කොම ටික සමණයටපත් වෙලා කිසිවක් ඇසුරු නොකරන කිසිම උපාදානයක් කරන්නේ නැති තත්ත්වයකට ඔන්න හිතපත් වුණා. දැන් ඔන්න ඒක විනාඩි 20ක් ඉන්න පුළුවන්. ඊළඟ දවසේ දැන් ඔහොම කරගෙන යනවා. ඉතින් අපි හිතමු ඊළඟ මට්ටමකදී ඔන්න ඔය තත්ත්වයටපත් වෙනවා විනාඩි 15කින්. ඊට පස්සේ එතන විනාඩි 25ක් ඉන්න පුළුවන්. ඊළඟ දැන් ඔන්නපත් වෙනවා විනාඩි 10කින් එතෙන්ට එනවා. ඊට පස්සේ හැබැයි විනාඩි 30ක් ඉතන ඉන්න පුළුවන්. අපිට ඊළඟට ඔන්න විනාඩි 5කින් එතෙන්ට හිත යොමු කරන්න පුළුවන්. ඊට පස්සේ එතන විනාඩි අපිටම 40ක් 45ක් ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න බලන්න සක්මනේදී. බැරිද මට දැන් මේක සක්මනේදී ගන්න. සක්මනේදී හිත මේ අරමුණක් ඇසුරු නොකරන, උපාදානයක් නොකරන නිදහස් ස්වභාවය තුළ හිත පවත්වන්න බැරිද සක්මනේදී කියලා ඔන්න උත්සාහන්ත වෙනවා. ඒකට ඉතින් අමාරුයි. හිත ගිග්මන්ට ආයෙ ගිහිලා අරමුණක් ගන්නවා. මොකද ඇසුත් ඇරගෙන ඉන්නේ. ඒ නිසා ටිකක් අරතරන් ලේසි නෑ. හැබැයි ඉතින් උත්සාහවන්ත වෙනවා. හිතට අරමුණු එන්න දෙනවා, අත්‍යන්ත අතාරිනවා. ආයෙත් එන්න දෙනවා, අතාරිනවා. ඉතින් මේ විදිහට දැන් මේ ඒ අපි අත්දකින తত্ত্বය බහුලීකృత කරන්න තමයි උත්සාහවන්ත වෙන්න තියෙන්නේ.
ස්වාමීන්
වහන්සේ, මේ වන විට මාස
7ක් තිස්සේ නොකරන ලද
ආනාපානසති භාවනාව නැවත ආරම්භ කරන්නද? නෑ, අවශ්‍ය නෑ. අවශ්‍ය නෑ. දැන් මේ යන විදිය හොඳයි. ඒ කියන්නේ අර හොඳට කය නිදහසේ තියෙනකොට ඒ කයේ විවිධාකාර සංවේදනාවන්ගේ ඇතිවීම නැතිවීම ස්වභාවයන් අපිට තේරෙනවා නම් එතන විපස්සනාවක් හොඳට වැඩෙනවා. ඒක හොඳින් නිශ්ශබ්ද මනසකින් බලාගෙන ඉන්නකොට ඒ ගැන අවබෝධයක් දිනුනකොට හිත ඊළඟට සම්පූර්ණයෙන් මේක අතහැරලා දානවා. අතහැරලා දාලා ඔන්න ඔය අනිශ්චිත භාවයකට කිසිවක් උපාදාන නොකරන තත්වයකට හිත පැමිණෙනවා. පැමිණුණාට පස්සේ ඒ තත්වය දැන් පොඩ පොඩ වර්ධනය කර කර ඒක ප්‍රගුණ කර කර ඒක Tamanට හුරු ස්වභාවයක් බවට හිතේ ගෙදර බවට ඒක පත් කරගන්න තමයි දැන් උත්සාහවන්ත වෙන්න තියෙන්නේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අද සඳහන් කළේ නිංජල්සි වල පවත්වන මේ ධර්මදේශනා මාලාව කීයකද කෙලසරාදා උදේ?
ඒක හයහමාරට තියෙන්නේ. ඒකෙදි ඇත්තරම ධර්මදේශනාවක් පැය භාගයක වගේ තමයි කරන්නේ. ඊළඟට පැය කාලක් විතර භාවනා කරනවා. ඊට පස්සේ තව පැය කාලක් කෙටියෙන් කමඨාන් සුද්ධ කිරීමක් කරනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක මේ සහභාගී වෙන්න මම බලාපොරොත්තු වෙනවා.
හොඳයි.
ඔබ හේත නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියාණන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ආසරයි ස්වාමීන් වහන්සේ ඇරවනේ.
එහෙනවා.
මගේ ගැටලුව කියන්නේ ගැටීම සහ ඇලීම සම්බන්ධ මේ සාමාන්‍ය ඇලෙන ඇලීම නම් අපිට මේ දවස්වල කොහොමද ඇලෙන මේ ඔක්කොම මේ අපේ ඉරණ දෙන්නේ ඇලීමක් නෑ අපිට ඇලෙන දේවල් අපිට ඕනෙන් කල්පනා කරලා ඒකේ අනිත්‍යමනේ කරලා ඒකේ නිස්කාර බව සීපත් කරලා අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අනාගතය කරන්න තියෙන එක්කෝ වර්තමානයේ මේ තියෙන දේවල් ගැන අපි නිතර නිතර ගැටෙනවා. මේ ගැටීම මේ සමාජලාත සමාජීය මස්තමේ තියෙන ප්‍රශ්න නිසා ගැටෙනවා. පවුල් සංස්ථාව තුළ තියෙන ප්‍රශ්න වගේ ගැටීම් වලින් ඇති වෙනවා. මේ ගැටීම හේතු වෙන දේවල් අපි කොහොමද පාලනය කරන්නේ? සාමාන්‍යයෙන් කවුරු හරි ඉස්සරහට ඇවිල්ලා මොකක්ද කිව්වොත් අපිට දැනුනත් හරි අපිට අයින් වෙන එතන යන්න පුළුවන්. නමුත් ඒ සිතුවිල්ලේ ගැටීම හිතේ තියෙනවා. මේවා අපි කොහොමද පාලනය කරන්නේ? ඒකට භාවනාවක් හරි සුදුසු ප්‍රයෝග ඉල්ලලා හරි ඉරාද සමහරලාට
ඒවා සම්බන්ධයෙන් තමයි ඉතින් අපි මේ ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි ඉතින් දිගටම ධර්මදේශනා මාලාවක් පුරාම ඉතින් කතා කරන්නේ. ඔය හිතේ තියෙන ගැටීම එකපාරට අයින් වෙන්නේ නැහැ. දැන් සතිය දියුණු වෙන්න හිතේ මෙහෙම ගැටීමක් තියෙනවා කියන අවබෝධය අපිට එනවා. නමුත් කලින් අපිට සිද්ධ වුණේ ගැටීමක් හිතේ තිබුණා, ඒක නිසා ගැටුණා, ඒ නිසා හිත අමනාපකම් පහළ වුණා, රණ්ඩු දබර සිද්ධ වුණා. අන්තිමටදී ඒ ගැන පසුතැවෙනකොට තමයි මතක් වෙන්නේ අඩේ මෙච්චර දෙයක් මං කරගත්තනේ, ලොකු වෙන්නහියක් නේ උනේ කියලා නිකන් පසුතැවෙනවා. ඒ මට්ටමේදී තමයි තේරුණේ. මොකද හිතේ කිසිම සතියක් ක්‍රියාත්මක වුණේ නැහැ. හැබැයි පස්සේ සතිය පොඩ වැඩෙන්න තේරෙනවා මෙන්න මෙහෙම ගැටෙන ස්වභාවයක් හිතේ තියෙනවා. පොඩි දෙයකටත් හිතේ නොරොස්නාගති පහළ වෙනවා. තව කෙනෙක්ගේ වචනයක් වැරදුනහම ඔන්න හිතට කේන්ති යනවා. තව කෙනෙක් Tamanට ගෞරව කරේ නැත්තම් සැලකුවේ නැත්තම් අවශ්‍ය තැන දුන්නේ නැත්තම් ඔන්න කේන්ති යනවා. ඉතින් මම නොරො අකමැති දෙයක් තව කෙනෙක් කරද්දී ඔන්න හිතට කේන්ති යනවා. මේ කේන්ති යන එක හිතේ තරහ පහළ වෙන එක කියලා ඔන්න හිතේ තියෙන එක්තරා දුර්ගුණයක්, හිතේ තියෙන එක්තරා අන්දමක ස්වභාවයක් ඔන්න අපි හඳුන ගන්නවා. එතකොට තමයි දැන් ප්‍රශ්නයක් ඉන්නේ කොහමද දැන් මේක අයින් කරන්නේ? ඉස්සර නම් ඔහොම එකක් නෙමෙයි, කෙලින්ම කේන්ති ගිහිල්ලා ගහගෙන බැනගෙන ප්‍රශ්න ගොඩයි. නමුත් දැන් ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන හිතේ තියෙන ප්‍රශ්නයක්. දැන් එතකොට එක පැත්තකින් අර එළියේ වැරදි හොයපු හිත දැන් ඇතුලේ වැරද්දක් දකින්න පැත්තකට මාරු වෙලා තියෙනවා. ඉතින් ඒක හොඳ වර්ධනයක්. දැන් අපි එළියේ නෙමෙයි විසඳුම් හොයන්නේ, දැන් ඇතුලේ තමයි විසඳුම් හොයන්නේ. මේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ, ඇතුලේ තියෙනවා ගැටෙන ගතියක්, ඇතුලේ තියෙන පටිඝ අනුසය. එහෙනම් මේ පටිඝ අනුසය කොහොමද දුරු කරගන්නේ? එතකොට පටිඝ අනුසය දුරු කරන දැන් අපි මේ කතා කරගෙන ආපු මාත්‍රිකාව ඔස්සේම පිළිතුරක් දෙනවා නම් එකක් තමයි ප්‍රපංච සමනය කරමු මනසකින් වාසය කිරීම. ඒක මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් ඔය අරමුණු ගත්තාම ප්‍රපංච ඔස්සේ යන ගතියක් සාමාන්‍යයෙන් තියෙනවා. හැබැයි ප්‍රතිපදාවක් අනුගමනය කිරීම තුළින් කෙනෙකුට පුළුවන්කමක් ලැබෙනවා නම් මෙබඳු අරමුණු ලැබෙද්දිත් ප්‍රපංච නොකර ඉන්න. අන්න එතන තියෙනවා මේ පටිඝානුසය දුරු කරන ප්‍රතිපදාව. ඒක තමයි මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒකයි එක විසඳුමක්. ඔය මං කිව්වේ එක විසඳුමක්. ඒ ප්‍රපංච සමනය කිරීම තුළින්, විතර්ක සමනය කිරීම තුළින්, ඒ බඳු ප්‍රතිපදාවක වාසය කිරීම තුළින්ම ලොකු අස්වැසිල්ලක් ලැබෙනවා. මොකද අපේ හිතේ ද්වේෂය වැඩෙන්නේ, පටිඝය වැඩෙන්නේ, තරහව, වෛරය, ක්‍රෝධය මේ ඔක්කොම වැඩෙන්නේ ඒව ඔස්සේ හිත හිතා ඒවට පෝර දම දමා ඉන්නේකි. අපි ඒ ඔස්සේ දිගට දිගට කල්පනා කරන්න ගිහලා තමයි තව තව වර්ධනය වෙන්නේ. ඉතින් එහෙමනම් අපිට පුළුවන් නම් ඒ ඔස්සේ දිගට කල්පනා කරන්නේ නැතිව ඒවා සමනය කරගත්ත මනසකින් වාසය කරන්න, අන්න එතන තියෙනවා ලොකු ගැඹුරක්. ඉතින් ඒක එක ප්‍රධාන පිළියමක්, එක ප්‍රධාන විසඳුමක්. ඉතින් ඊට පස්සේ තමයි දැන් ඒක කියන්නේ බුදුරජාන් වහන්සේගේ වචනයෙන්ම මතක් කරනවා නම් යතෝ නිදානම් බික්කු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අබිනන්දිතබ්බං. ඕන්නම් මේක පෙන්වන්නම්. දැන් මේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියන්නේ යතෝ නිදානම් බික්කු පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අබිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ඒසේවන්තෝ දිඨානුසයානං ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒසේවන්තෝ මානානුසයානං ඒසේවන්තෝ බවරාගානුසයානං ඒසේවන්තෝ අවිජ්ජානුසයානං ඒසේවන්තෝ දණ්ඩ දාන සත්ත දාන කලහ විග්ඝහ විවාද තුවන් තුවන් පේසුඤ්ඤ මුසාවාද එත්තතේ පාපක අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධಂತಿ. එනම් බැලුවා මේ ප්‍රපංච සමනය කරගෙන වාසය කරනවා කියන එක අතිශය ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාවක්. ඒ නිසා මේ තරම් ගැඹුරක් තමයි මේ බුදුරජාණන් වහන්සේ කතා කරලා තියෙන්නේ මදුපිණ්ඩික සූත්‍රයේදී. කියන්නේ මේ සියලු කලහ කිරීම, විවාද කිරීම, පැටලීම, ඔවුනොවුන් කෙරෙහි නුඹ නුඹ තෝ වරපල කියලා කතා කර ගැනීම, දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, මේ සියල්ලටම නිෂ්ඨාවක්, මේ සියල්ලම සමනය කරන ප්‍රතිපදාවක්. ඒ වගේමයි හිතේ පහළ වෙන නාන ප්‍රකාර අන්දමේ අනුසය ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් තමයි මෙන්න මේ ප්‍රපංච සමනය කරගෙන වාසය කිරීමේ ප්‍රතිපදාව. ඒ නිසා අපි මේ සූත්‍ර අනුසාරයෙන්ම අපි එහෙනම් කතා කළොත් මේ හිතේ පහළ වෙන තරහ වීම, තරහ ගැනීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පටිඝය මේ ඔක්කොම සමනය කරගන්න පුළුවන් අපි ප්‍රපංච වලින් තොරව හිත පවත්වනවා නම්.
ඒක සිල් භාවනා ක්‍රමයක්
ඒක තමයි සතිපට්ඨානය.
ඒක ප්‍රගුණ කරගෙන ඉතින් වැලක්කේ තමයි සාමාන්‍ය අපි නිකන් ඉන්න වෙලාවට බුදු ගුණයක් නෙලේ කිරීම සිටින්ෙන් සමහරලාට මම උත්සාහ කරන ඒ වගේ දේවල්
අමතක වරදක් නැහැ, වරදක් නැහැ. අර ඒකත් එක ක්‍රමයක් තමයි. දැන් අර ගියේ පාර මේ ශාන්ති වැලිය ඇහුවේ දිගටම බුදු වුණ වඩා වඩා හිටියට කමක් නැද්ද කියලා. ඒකත් ක්‍රමයක් තමයි. හැබැයි ඉතින් බුදුරජාන් වහන්සේ කියනවා මේ දැන් ඒ අකුසලය අයින් කරන්න කුසලය පාවිච්චි කරන්න වරදක් නැහැ. පස්සේ හැබැයි කුසලයත් අයින් කළා දාන්න.
ඒකත් තාවකාලිකයි නේද සෝන්නා?
කොයිකද? ආ
දැන් බුදු ගුණයක් වට මෙන් සිටියත්
ආ ඒක තාවකාලිකයි. ඔව් ඒක හරි. ඒක තාවකාලිකයි.
ඒක නිට්ටාවට සෝකර ගන්න ක්‍රමයක් වාගන්න
නැහැ. ඔව් නිට්ටාවට සෝකර ගන්න තමයි දැන් මේ දැන් ඔය කිව්වේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන ක්‍රමය. ඒක හැබැයි තින් කල්ගත වෙන ක්‍රමයක්. මේක දවසෙන් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. හදිස්සි නේද වැඩේට? මේ කල්ගත වෙනවට අකමැති නේද? ඒක තමයි වෙලා තියෙන්නේ. ෂණික විසඳුම් නැහැ. තියෙන්නේ ප්‍රතිපදාවක් තියෙන්නේ. ඒ ප්‍රතිපදාව දිගට අනුගමනය කිරීමයි තියෙන්නේ. එතකොට තමන්ටම තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා තරම් දැන් කේන්තියක් නැහැ කියලා තමන්ටම පොඩ පොඩ තේරෙන්න ඕනේ. හොඳයි හොඳයි.
හොඳයි
තේරුම් ගන්නයි.
ඊළඟ ගැටලුව බද්ධ ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තේරුම් ගන්නයි.
ස්වාමීන් වහන්සේ දැන් අර අද දින ධර්මදේශනාවේදී දේශනා වුණානේ දැන් අර මෝගම ඒ කියන්නේ දැඩි ලෙස ඒ කියන්නේ ආත්ම දෘෂ්ටි වගේ කියන අය ඉන්නවා කියලා.
ඔව්.
එතකොට දැන් අපි කොහොමද දැනගන්නේ දැන් අපි ඇත්තටම සතිය තියෙන නිසා දැන් අනිශ්චිත ස්වභාවය හරි කියන මට්ටමේ අපි ඉන්නවා මේක තමයි ප්‍රතිපදාව ඒක තමයි දැන් කරන්න ඕන කියන එක නමුත් දැන් වෙනත් ධර්මදේශනා අහනකොට හරි වෙන අයත් එක්ක කතා කරනකොට හරි එතකොට තේරෙනවා මේ දැන් ඒගොල්ලෝ කියන්නේ මේ වෙන දෙයක් වගේ කියලා එතකොට අපි මේක දැන් එතනදි පොඩි නිකන් විතක්ක හරි ආපහු නිකන් සැක සංකා පහළ වීමක් වගේ ඇති වෙනවනේ දැන් මම කරන දේ හරිද කියන එක
ඒක තමයි. ඔකකින් සිද්ධ වෙනවා අපිට අපේ يعني තමන් වඩන ප්‍රතිපදාව ගැන තාම විශ්වාස නැත්තම් තමන්ට තමන් ගැන විශ්වාස නැත්තම් එතකොට ඉතින් අපි තාමත් අනුන්ගේ මූණ දිහා බල බල ඉන්නවා. ඒ නිසා තමයි ඇත්තටම අපිට තියෙන්නේ ප්‍රධාන වශයෙන් අනුන්ගේ මූණ දිහා බලනවා වෙනුවට අපි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මොකද්ද කියලා විමසලා බලනවා. ඉතින් එතකොට බුද්ධ දේශනාවත් එක්ක තමන්ගේ ප්‍රතිපදාව සැසඳෙනවා නම් ගැලපෙනවා නම් එතකොට ඉතින් අනිත් අය මොනවාකවත් ප්‍රශ්නයක් නැහැ මොකද බුදුරජාන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ උන්වහන්සේගේ ධර්මයේ තමයි අපි ගුරු තැන්හිලා සලකන්නේ. ඒත් ඒක අපිට දැන් හොඳටම විශ්වාසයි මොකද දැන් ඒක අත්දහිනවා. ඒක මේ විශ්වාස කරනවා පමණක් නෙමෙයි ශ්‍රද්ධාවෙන් අදහනවා පමණක් නෙමෙයි ඒ ධර්මයේ භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන දේ ප්‍රායෝගිකව තමන් යම් තාක් දුරකට අත්දහිනවා. එතකොට සනාතයි බුදුරජාණන් වහන්සේත් මේ විදිහට දේශනා කළා තියෙනවා මමත් අද මේ මට්ටම යම් පමණකට අත්දකින්නවා කියලා අන්න ධර්මය විනය හා ගලපලා බලනවා. එතකොට ඉතින් ටික ටික සැක නැති වෙනවා. ඇත්තටම ඒකම තමයි ඉතින් අපි මේ ධර්ම දේශනාවකිනුත් බලාපොරොත්තු වෙන්නේ. මොකද ප්‍රායෝගිකව මේ ගමන යනකොට එක එක අය নানা ප්‍රකාර දේවල් පටලවන්න ඉදිරිපත් කරනවා. එතකොට ඉතින් අපි බලන්න ඕනේ අපේ නුවණ පාවිච්චි කළා බුදුරජාණන් වහන්සේගේ දේශනාව පාවිච්චි කළා මේ අපි කරන එක හරිද? නිවැරදිද? බුදුරජාණන් වහන්සේ කොයි සූත්‍රෙද මේවා දේශනා කරලා තියෙන්නේ? ඒ සූත්‍රෙට ගැලපෙනවද මම මේ කරගෙන යන භවනාව? ඒ සූත්‍රෙට ගැලපෙනවද මම මේ අද ආරක්ෂා කරන ප්‍රතිපදාව කියලා එහෙමනම් අපිම විමසලා බලනවා. බොහොම විචාරශීලීව විමසලා බලනවා. ඉතින් එතකොට තේරෙනවා නම් ඔව් සූත්‍රෙදි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මේක නිවැරදි. ඉතින් තව ඉතින් ප්‍රතිපදා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ගත්තොත් සමත පුබ්බංග විපස්සනාවක්. ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ මුලින්ම සමාධිය ගැන කියනවා. සමාධිය ඉස්සලා වඩලා ඊට පස්සේ අපිටම ධ්‍යාන වඩාගෙන ඒකෙන් ඔන්න විපස්සනා කරන්න කියලා දීලා තියෙනවා. ඉතින් එතකොට ඒක තව ප්‍රතිපදාවක් ඉතින්. දැන් එහෙම නැත්නම් තවත් එකක් ගත්තොත් අපි හිතමු වේදන හුඟක් වෙලාට ඉතින් ඔක සතර සතිපට්ඨාණයට දාලා ගන්න පුළුවන්. නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ඒ ප්‍රධාන ප්‍රතිපදාවට දාලා ගන්න පුළුවන්. ඉතින් කොහේ හරි අපිට ඇහෙන දේශනාවක් ඔය සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනෙන් එකකට යොදා ගන්න පුළුවන් නම් එතට එතනට ගැලපෙනව නම් ඒ කියන්නේ තින් වරදක් නැහැ.
ඒ වගේම පස්සේ එයාට ඉතිරි අනාගත භව පිළිබඳව
මේ මට්ටමේදී කොහොමද යාට ඒකනම් ඇත්තටම පොඩි ප්‍රශ්නයක්. එතන ඉතින් අපිට තේරෙන්නේ හිතා ගන්න වෙන්නේ සක්‍ර දෙවෙන්ද්‍රයා බොහොම බුද්ධිමත් තැනැත්තෙක්. ඒක බුදුරජාණන් වහන්සේත් එතුමාගේ ප්‍රශ්න විසඳන්න කලින්ම බුදුරජාණන් වහන්සේත් මේ දේශනා කළා තියෙනවා. මේ සක්කපඤ්ඤ සූත්‍රයේදීම බුදුරජාණන් වහන්සේ පොඩි කියන්නේ මේ සක්‍ර දෙවෙන්ද්‍රයාගේ චරිතය තේරුම් ගත්ත හැටි සඳහන් වෙනවා. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්න කලින් බුදුරජාණන් වහන්සේ බලලා තිනවා මෙයාගේ නුවණ, මෙයාගේ අවබෝධය, මෙයාගේ පරිණත බව මොන වගේද කියලා බලලා තමයි යාට ගැළපෙන ධහමක් දේශනා කරන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා මෙයා බොහොම තීක්ෂණ බුද්ධියක් තියෙන කෙනෙක්. මම මේ ධර්මයේ දේශනා කරාම යාට අවබෝධ වෙනවා කියන එක තේරුම් අරගෙනම තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට සක්‍ර දේවේන්ද්‍රයාට පුළුවන් වුණාට සෝවාන් ඵලයට පත් වෙලා එයාගේ ඉදිරි ගමන සංසාර ගමන ගැන මේ විදිහේ निराකූල මේ ගමනක් ඉදිරිපත් කරන්න තිය ඒක හැමෝටම තියනවා කියලා කියන්න බෑ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණොත් චක්‍රදේවේන්ද්‍රයා නම් සෝවාන් වෙලා කිව් අය මං ඊළඟ භවයේ මෙතන උපදිනවා, ඊළඟ භවයේ මෙතන උපදිනවා, මෙන්න මෙතෙන්ට ගිහලා මං ඔක්කොම ඉවර කරනවා කියලා එයා කියලා තියන අය ඇයි මට බැරි? එහෙම නැත්තම් ඇයි අනිකුත් සෝවාන් වෙච්ච අයට බැරි කියලා හිතුවොත් ඉතින් එහෙම එතන එකේ තේරුමක් නැහැ. මොකද හැමෝම එක සමාන නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලා දෙදෙනා පවා තියෙන හැකියාවන් වෙනස්. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි, මුගලන් මහරහතන් වහන්සේ 이르දි ප්‍රතිහාරයන්ගෙන අවුදුරයි. ඒතකොට සාරිපුත්ත ස්වාමීන් වහන්සේට තියෙන නුවණ මුගලන් මහරහතන් වහන්සේට නැහැ. මුගලන් මහරහතන් වහන්සේට තියෙන 이르දි ප්‍රතිහාරය හැකියාව සාරිපුත්ත ස්වාමීන් වහන්සේට නැහැ. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා අතර ශ්‍රාවකීන් වහන්සේලා අතර වෙනස්කම් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් තව පැත්තකින් කියනවා නම් දැන් විශාකා මහෝපාසිකාව අවුරුදු 7 සෝවාන් වුණේ. නමුත් ඉතින් ඒ ඊළඟ භවයක් ගැන කියලත් නැහැ. තමන්ගේ මිනිබිරිය මේ හදිසිය රෝගාබාධලා මේ මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවටම ඇවිල්ලා අඬනවා. ඒ වගේ ඉතින් වෙලා දේවල් වෙලා තියෙනවා. ඒ නිසා අනිත් එක තවත් පැත්තකින් ගත්තොත් මහානාම ශාක්‍ය රජතුමා සකදාගාමී වෙච්ච ආර ශ්‍රාවකෙක් බුදුරජාන් වහන්සේට අවිල්ලා කියන්නේ, ස්වාමීනි මම මේ බොහොම රාජකාරී බහුලව ඉන්නේ, ඇත්හලේ මං ඇතම් වෙලාවක ඉන්නවා, අස්හලේ සමාලාවට ඉන්නවා, මේ ඊළඟට තමන්ගේ සේනාව මෙහෙවමින් ඉන්නවා, මේ රජවාසලේ විවිධාකාර ප්‍රශ්න ගැන කල්පනා කර කර කතා කර කර ඉන්නවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මට මැරෙන්න වුණොත් මට මොකද වෙන්නේ? බැරි වෙලාවත් මට මේ ලොකු විපතක් වෙයිද? මේ කතෙන් බැලුවහම මේ ඊළඟ ජීවිතය ගැන නිවැරදි විනිශ්චයක් නැහැ. දැන් අපි මේ සක්‍රදේවේන්ද්‍රගේ මට්ටම එතනට දාන්න බැහැනේ. නමුත් සකදාගාමි වෙච්ච තැනත්තේ බුදුරජාණන් වහන්සේ කියනවා බය වෙන්න එපා, ඔබතුමාගේ මරණය මේ එහෙම දුගතිගාමී වෙන මරණයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ එතුමව සරසන්නේ. නමුත් දැන් චක්‍රදේවේන්ද්‍ර ඊට වඩා වෙනස්. එයා ඉන්නේ මනුෂ්‍ය තලයට වඩා ටිකක් සූක්ෂම මට්ටමක. එයාට පේනවා ඊළඟ භවයේ මොනවාද මේ දේවල්ද වෙන්නේ කියලා. ඒ නිසා ඒ චක්‍රදේවේන්ද්‍රගේ මට්ටම සියලුම සෝවාන් වෙච්ච ආර ශ්‍රාවකයන්ට සමාන කරන්න බෑ.
හොඳයි.
හොඳයි, තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව යෝෂි වන්‍යාරාජි ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
අද දේශනාව සම්බන්ධයෙන් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් අද දේශනාවේ සඳහන් වුණා තණ්හාව සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් සංසාරයෙන් එතන වෙන්න පුළුවන් කියලා ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් තණ්හාව සම්පූර්ණයෙන් නැති කරගන්න අපිට අවිද්‍යාව නැති කරගන්න වෙනවා නේද?
ඔව් ඔව්.
දෙකම
එකයි. අවිද්‍යාව තියෙන තාක් තණ්හාව තියෙනවා. තණ්හාව තියෙනවා කියන්නේ ඉතින් අවිද්‍යාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙක නැති කරන්න ප්‍රතිපදා දෙකක් කියලා නැහැ. ඒ කියන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාව දැන් උදාහරණයක් වශයෙන් දැන් අද අපි ගත්ත මේ එකේ දිම මම අර කලිනුත් පෙන්නපු එකේ ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ඔය විදිහට අර එකින් එකට වෙනස් විවිධාකාර කෙලෙස් රැසක් මේ ප්‍රතිපදාව අනුගමනය කිරීම හරහා දුර වෙලා යනවා. ඉතින් එතකොට දැන් රාගානුසය කෙනෙක් ගත්තොත් ඒක තණ්හාව පැත්තේ තියෙන්නේ. ඉතින් ඊළඟ අනිත් පැත්තෙන් එනවා ඒසේවන්තෝ අවිජ්ජානුසයානං අවිජ්ජා අනුසය දුර වෙන්නත් මේ ප්‍රතිපදාව තමයි උදව් වෙන්නේ. ඉතින් එහෙමනම් ඔය තණ්හාව ඡය වෙනකොට අවිද්‍යාවත් ඡය වෙලා අවිද්‍යාව ඡය වෙනවා නම් ඒ කියන්නේ තණ්හාවත් ඡය වෙලා. එතකොට මේක නිකන් අත්වල් බැඳගෙන යන ගමනක්. ඒ කියන්නේ අවිද්‍යාව තණ්හාව පටිගේ රාගේ මේ කොයි පැත්තෙන් වලින් කතා කරත් මේ අනුසය හතම ඡය වෙන්න මේ ප්‍රතිපදාව ප්‍රයෝගී වෙනවා කියලා කියන්න පුළුවන්. තවත් පැත්තකින් හැබැයි ඉතින් උත්තර දෙන්න ඕනේ මෙතන. ඒ කියන්නේ දැන් අපිට නුවණක් අවශ්‍යයි. ඒ වගේමයි හිතේ පැහැදිලි බව සමාධිය ඒකත් අවශ්‍යයි. ඒ වගේම සීලයක් අවශ්‍යයි. එතකොට මේ ප්‍රතිපදාවක් කියවහම පැති කීපයකින් කරන ප්‍රතිපදාවක්. පැති කීපයකින් වඩන ප්‍රතිපදාවක්. පූර්ණ ප්‍රතිපදාවක් මෙතන තියෙන්නේ, ආංශික ප්‍රතිපදාවක් නෙමෙයි. එහෙම තමයි. එහෙම තමයි. විශේෂයෙන්ම දැන් උදාහරණයක් වශයෙන් ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදීත් බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර අවසානයේදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච බව සඳහන් කරන්නේ ওই විදිහටමයි. විරජං විතමලං ධම්මචක්කුං උදපාති යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. ඒ ධම්මචක්සුස පහළ වුණා, දහම් ඇස විවරුණා. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් මොන වගේද? යම් තාක් ඒ හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත් දෙයක් තිබේද, එය නැසෙන සුළුයි. ඒ නිරුද්ධ වේ යන ස්වභාවයෙන් යුක්තයි. කියන මෙන්න මේ අවබෝධය තමයි බොහොම ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන්, ගැඹුරු ප්‍රඥාවක් වශයෙන්, විපස්සනා නුවණක් වශයෙන් පහළ වෙන්නේ. ඉතින් ඒකාතකින් බැලුවාම දැන් ඔය දේ හැමෝම දන්නවා ඒකාතකින් බැලුවාම. හැබැයි සෝවන්ලා නැහැනේ ඉතින්. ඉතින් හුඟක් වෙලාවට ඉතින් අපි විද්‍යාඥයොත් ඉතින් ඕවා දකිනවා. ඒගොල්ලෝ අන්වීක්ෂ වලින් බැලලා තියෙනවා. නමුත් ඉතින් සෝවන් වෙලා නැහැ. ඉතින් එහෙමනම් අර ප්‍රතිපදාවක් තුල ගමන් කරලා එමන් නැත්තම් තමන්ගේ හිතේ ඒකාග්‍රතාවයක් පදනම් කරගෙන ඒ බඳු ඒකාග්‍ර මනසකින් නුවණක් දියුණු වීමයි බොහොම කෙලෙස් බරිත මනසකින් මේ යමක් කිරීමේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා දැන් බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවේ සමාහිතෝ යථාභූතං පජානාති පස්සති. එතකොට අර සමාහිත හිතක්, ඒ කියන්නේ නීවරණ අයින් වෙච්ච හිතක්, සංසුන් වෙච්ච හිතක්, ඇතුලේ කතාව සමනේ වෙච්ච හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්, අන්නේ බඳු හිතකින් තමයි එතකොට යථා ස්වභාවය අවබෝධ කරගන්නේ. ඒ බඳු හිතක තමයි අර වගේ ගැඹුරු ප්‍රඥාවක්, විපස්සනා නුවණක් පහළ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔය පොදුවේ යෙදෙන ප්‍රකාශයක් තමයි ඔය අන්තිමට තියෙන්නේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ඒ විපස්සනා නුවණ තමයි පහළ වුණා කියලා කියන්නේ. ඉතින් ඇත්තටම අනිත්‍ය ලක්ෂණය කෙනෙක් තුළ වැටහෙනවා නම් දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වැටහෙනවා කියන එක ඒකයි නිකන් ළඟ තියෙන දේවල්. ඉතින් ඔය සාමාන්‍යයෙන් විස්තර වෙන්නේ ඇතම් කෙනෙක් අනිත්‍ය ලක්ෂණය ප්‍රකටව දකිනවා. තවත් කෙනෙක් දුක්ඛ ලක්ෂණය ප්‍රකටව දකිනවා. යමත් තවත් කෙනෙක් අනාත්ම ලක්ෂණය ප්‍රකටව දකිනවා. ඉතින් ඒ හරහා ඔය කැමති එකකින් වෙන්න පුළුවන් කියන එක තමයි මේ විස්තර වෙන්නේ. එහෙම දෙයක් මේ සක්‍ර දෙවෙන්ද්‍රයවට නම් සිද්ධ වෙන බව එයාගේ ප්‍රකාශවල හොඳට සඳහන් වෙනවා. මොකද එයා කියනවා මම ඊළඟ භවයේදී මිනිසාත් මනුෂ්‍යාත් භාවයක් ලබනවා. එතන බොහොම සතිමත්ව සම්පජඤ්ඤයෙන් යුක්තව නුවණින් යුක්තව මේ ශාසනයේ ඇලිලා මම කටයුතු කරනවා කියලා අර එයා බොහොම ඒ ගැන විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා ආයි අර අපාගත නොවන ගමනක් නේ මෙතන පෙන්වන්නේ. ඉතින් එතකොට කියන්නේ මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කිනේ ප්‍රබල මට්ටමේ, බොහොම ගොරෝසු මට්ටමේ අකුසල් ටික අයින් වුණා නම් ඉතින් එතකොට එකතකින් ගමන හරි නිශ්චයකට ආවා, හරි දිශාවකට එල්ල වුණා. දැන් හිතන්න අපි කාන්තාරයක අතරමං වෙලා ආතක් පාතක් නැතුව මම්මුලා වෙලා කටයුතු කරනවා. යන පාරක් තේරෙන්නේ නැහැ. කොයි පැත්තට ගියොත්ද ගොඩබිමකට යන්නේ, කොයි පැත්තට ගියොත්ද ගමකට යන්නේ කියලා තාම තේරුනේ නැහැ. හිතන්න නිකන් මේ කොහේ හරි දුමක් නගින එකක් හරි නැත්නම් මේ සද්දයක් මිනිස්සු කතා කරන එකක් හරි මොකක් හරි දෙයක් ඔන්න ඇහුණා. ඊට පස්සේ ගානට දිසාවට එල්ල වුණා. මෙන්න මේ වෙන වෙන පැතිවල දැන් ගිහිල්ලා වැඩක් නැහැ. මෙන්න මේ දිසාවට තමයි යන්න ඕනේ. මේ දිසාවේ තමයි ගමක් පේන්නේ. මේ දිසාවේ තමයි වතුර තියෙනවා කියලා මේ හිතන්න පුළුවන්. කියලා අන්න ඒ හැම තැනම කිසිම අවබෝධයක් නැතුව මෙයා හරිද අර වැඩේ හරිද මේ ක්‍රමයේ හරිද මේ ගුරුවරයා හරිද අර ගුරුවරයා හරිද කියලා බලබලා හැම තැනම වල්මත් වෙලා ගිය තැනැත්තා මෙන්න මේකමයි කරන්න තියෙන්නේ මෙන්න මේකමයි කරන්න තියෙන්නේ කියලා අන්න නිශ්චිතව යන ගමනක් බවට පත් වුණා. ඉතින් එතකොට ඉතින් එයා ඊළඟ භවයේදී අපි තුමු මේ භවයේදී ඉවර කරගන්න බැරි වුණා නම් ඊළඟ භවයේදීවත් ඒකේ අනිත් පැත්තකට හැරිලා නැහැ. එහෙම තමයි හිතා ගන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ ආර්ය මහන්සියලාට දැන් මේ හිතන්නකෝ ආත්ම සංඥාව, අනාත්ම සංඥාව, ඒ වගේ දේවල් නිරායාසයෙන්ම ඇති වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රත්‍යක්ෂණාඥා.
එහෙම ඉතින් මට සූත්‍ර දේශනාවක් මුල් කරගෙන නම් එහෙම චුට්ටක් කියන්න අමාරුයි. මට හිතෙන විදිහට දැන් ඕකේ හැබැයි මෙහෙම එකක් ගත හැකි. දැන් ඔක්ත සූත්‍රයක් කියනවා සෝතානුගත සූත්‍රය කියලා. දැන් ඒකේ පෙන්වන්නේ මනුස්ස ලෝකේ හොඳට ධර්ම ප්‍රගුණ කරපු කෙනෙක් යම් හේතුවක් නිසා එකාතකින් වික්ෂිප්ත මනසකින් මැරෙනවා. මැරිලා එයා උපත ලබනවා යම් කිසි දේවනිකායක දිව්‍ය ආත්මභාවයක් ලබනවා. හැබැයි එතකොට වැඩි කාලයක් නොගිහින් එයාට මතක් වෙනවා කියනවා. මං කොහොමද මේ දිව්‍ය ආත්මභාවය ලැබුවේ? මොකද්ද මම කරපු විශේෂ කුසල කර්මය කියලා එයාට මතක් වෙනවා. ඊට ලස්සනට අර ඒ කලින් කරපු ටික එයාට මතක් වෙලා ඒ අනුගමනය කරපු ප්‍රතිපදාව එයාට මතක් වෙලා ඒ ප්‍රතිපදාවටම එයා එනවලු. එහෙම නැත්නම් එයාගේ වටේ ඉන්න යම් කිසි සත්පුරුෂ දෙවියෝ ඇවිල්ලා කියනවලු. මේ ඔයා මෙන්න මේ කුසල ටික කරපු හින්දා තමයි මේ தත්තරපත් වෙලා තියෙන්නේ කියලා එයාට මතක් කරලා දෙනවලු. එතකොටත් ඉතින් මෙයා මේ මාර්ගේ ගමන් කරනවලු. අන්න ඒ වගේ ඉතින් යම් එක හේතුවක් නෙමෙයි සමහරට හේතු කාරණා කීපයක් ඕ ඉදිරිපත් වෙලා අර කලින් ගමන් කරපු නිවැරදි මාර්ගයටම වැඩිමේ වැඩි ප්‍රවණතාවයක් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් ඒ නිසා එක ක්‍රමයකටම මේක වෙනවා කියලා හිතන්න බෑ. විවිධ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි ආයෙත් හරි පාට වැටෙනවා කියලා තමයි හිතන්න
තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි.
දරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව ලක්ෂ්මන් මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
මට ප්‍රශ්න දෙකක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්න තමයි ස්වාමීන් වහන්සේ සෝමනස් විතක්ක විචාර සහිතයි විතක්ක විචාර රහිතයි කියපු එක සාමාන්‍ය සම්මස්කියන පටන් ගත්ත ආනාපාන සතියෙන් අපිට උලාලිය මේ කයට අනුව බලනකොට පිටි සුඛ පහල වෙන්න පුළුවන්. ඊට පස්සේ පුස්පරැල්ල සම්පූර්ණයෙන්ම මුදැනී ගියට පස්සේ විතක්ක විචාර රහිත එතකොට කියන්නේ එතකොට විතක්ක දාන්න නැහැනේ එතකොට.
හරි.
මේ දෙක යම් තාක්ෂණයකට අවබෝධ වෙනවා. මගේ ප්‍රශ්න ස්වාමීන් වහන්සේ දැන් එහෙම මම අවබෝධ වුණයි කිව්වහම එතන දැනගන්න කෙනෙක් ඉන්නව නේද? ඒක අපසලයක්ද කියන්නේ? ආන්නේ මේ දැනගන්න කියන්නේ විඥාණය නේද දැනගන්න එක?
විඥාණය
අතෝ සමුලපස්සති කියලා එහෙම එකක් කියලා මම අපසලයකට වැටෙනවද නැත්නම් ඒක මම ප්‍රතිම කිව්වද අර දැනගැනීමයි දැනගත්තා කියලා නැත්නම් නෝ ඇන්ඩ් නෝ කියන්නේ කොහොමද මේක කරගන්නේ ස්වාමීන් වහන්සේ?
නැහැ එතන දැන් විපස්සනා පැත්තෙන් කතා කරනකොට ඔතන ඒ කියන්නේ දැනගන්නා දෙය දැනගන්නා නුවණ කියලා දෙකකට ගන්න පුළුවන්. දැනගන්නා දෙයක් තියෙනවා. ඒක තමයි අපිටම අරමුණක් කියලා කියන්නේ. ඒක දැනගන්නා නුවණ එතන තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤය නැමැති මානසික කුසලතාවයන් උපයෝගී කරගෙන අපි ඊට අරමුණු වෙච්ච යම්කිසි අරමුණක යථා ස්වභාවය දැනගන්නවා. දැන් ඕකේ තව එහාට ගෙනහිලා තිනවා ය විසුද්ධි මාර්ගයේදී එහෙම පටවිපස්සනා කියලා ක්‍රමයක් මේ දැනගත්ත නුවණ තියෙනවානේ. ඒ දැනගත්ත නුවණ තවත් නුවණකින් දැනගන්නවා. එහෙම ඉතින් දිගට ඕනනම් තව එහාට යන්න පුළුවන්. පියවර කීපයකට යන්න පුළුවන්. ඒ නිසා ඒ දැන ගැනීම කියන එකේ ප්‍රශ්නයක් නැහැ. දැන ගැනීම ඇවිල්ලා එක්තරා නුවණක් කියලා හිතන්න පුළුවන්. ඒ නුවණ ඇතුලේ අපි කෙනෙක් පුජ්‍යලේ හදන් නැතුව ඉඳීම තමයි වැදගත් වෙන්නේ. අපි හිතුවොත් දැන් ඔන්න මම නම් ඔන්න දැන් විපස්සනා නුවණ පහල කරගත්. අරයට නම් තාම බෑ. මට නම් දැන් අනිත්‍ය වැටහෙනවා. අනිත් කෙනාට වැටහිලා නැහැ. ඉතින් ඔන්න ඔතන ඔන්න ඔය අපේ දැනීමට උනත් අපි පුද්ගලාරෝපණයක් කරන්න ගියොත් ඒක අස්සට මමෙක් රිංගවන්න ගියොත් එතන තමයි අහු වෙන්නේ. ඒ නිසා දැනීම දැන ගැනීම කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ දැන ගැනීම අස්සට පුජ්‍යලයේ දාන්න යෑම. නැත්නම් ඒ දැන ගැනීම පුජ්‍යලයට ආරෝපණය කරන්න යෑම. දැන ගැනීම මගේ කියන්න යෑම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එමෙයි
සමහරවිට
වෙන පකලට කියන්නේ මම හිතන්නේ කියලා තමයි මම කියන්නේ. අන්න හරි. අන්න හරි. දැන් ඔය දැන් උදාහරණයක් වශයෙන් දැන් මහත්යම කියපු ඒ ධ්‍යාන මට්ටම ප්‍රථම ධ්‍යාන මට්ටම යම්සි කෙනෙක් ළඟා වුණා නම් නැත්නම් ဒုတိය ධ්‍යාන මට්ටමක් යම්සි කෙනෙක් ළඟා වුණා නම් එයා ඒ මට්ටම ප්‍රයෝගී කරගෙන එයාව මනින්න ගියොත් මම දැන් ဒုတိය ධ්‍යාන ලාභියෙක් අනිත් එක්කෙනා නම් කිට්ටු ගල්ලවත් නැහැ කියලා ඔන්න එයා ඒකෙන් මාන්නයක් හදා ගන්නවා. එයා ඒකෙන් පුජ්‍යලයක් හදා ගන්නවා. ධ්‍යාන ලාභියෙක් හදා ගන්නවා. කෙනෙක් හදා ගන්නවා. ඉතින් එතන තමයි පැටලිල්ල. ඉතින් එයා නිකන් ඒක ඒ අවස්ථාවේදී අත්විඳා ඒක එතනින් ඉවරයි. ඊට විසි කළා දැන් විපස්සනාවටත් ඉතින් ඒකයි. විපස්සනාවදීත් යම්සි නුවණක් ඇති වුණා. ඒක තේරුම් ගත්තා. ඒකේ අවබෝධයක් ලැබුවා. ඉතින් එච්චරයි ඉතින්. ඒක අනිත් පැයට කියා පාන්නවත්, ඒකෙන් මාන්නයක් හදා ගන්නවත්, කෙනෙක්ව හදා ගන්නවත් යනවා නම් ඉතින් එතන ඉතින් පටලවගෙන තියෙන්නේ.
එමේ සමහරවිට දෙවිදි ප්‍රශ්න
අහනවා. ඔව්.
මේ ආනාපානසති වැඩිම කොට වෙන ස්වරල්ද නාසය උඩට උඩට ඉති වැඩිගෙන යනවා දැනෙනවා. ඒ දැනීම ඇත්තටම මේ මනසෙන් හදලා දෙන එකක් නේද? ඇත්තටම ඒ අතර මම ඇත්තටම අතිපූජනීය අතිපූජනීය ස්වාමීන් වහන්සේගේ දේශනා සම්බන්ධ මගේ දැනුම අල්ප කියලා අහන්න උපාසකෙන් ප්‍රශ්නෙ වසන්නේ.
ඔව්.
ඒ ඉතල මේ 9 පිරිමැදීගෙන යන දැනුම ඇත්තටම මේ අපිට භෞතික දැනුමක් නෙමෙයි, ඒක මනසින් එන දැනුමක් නේද? හැමතිස්සම වෙන්නේ ඒක රූප සංඥාවක්. පිටිම කිව්වද ඒක නාම රූප විඥානයේ ප්‍රතිබිම්බ දැක්කලන්නේ අපි කටුකුරු ස්වාමීන් වහන්සේ කියන්නේ. එහෙම එකක් නේද? ඒ කියන්නේ අපි ඇත්තටම ස්වරල දැනෙන්නේ නැහැ. ස්වරලේ සංඥාවක් විතරයි, රූප සංඥාව විතරයි දැනෙන්නේ. ඒක හරිද ස්වාමීන් වහන්සේ?
ඔව් එහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ එතන හැබැයි මනසින් හදන එකක් කියලා ගන්න ගියොත් අපි ඒක භෞතිකව නොදැනුණත් අපිට ඕක හදන්න පුළුවන්. නමුත් මෙතෙන්දී විපස්සනාවේදී ගන්න එහෙම මනසින් හදනේව නෙමෙයි. මනසේ තියෙන කුසලතාවයන් තුලින් තමයි මේක හැබැයි හඳුනගන්නේ. දැන් නාම කියන කොටස ගත්තොත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට රූප ගත්තොත් සතර මහා ධාතුන්. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මනසේ ක්‍රියාත්මක වෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන හැකියාවන් කුසලතාවයන් උපයෝගී කරගෙන හඳුන ගන්න. ඉතින් එතකොට හරියටම එතකොට අපිට කියන්න බෑ මේ පඨවි ආපෝ තේජෝ වායෝ මයි හඳුනගත්තේ කියලා. නමුත් පනසෙන් හඳුන ගනිද්දී ඒකට ඊට ඒක නිසා පහළ වෙච්ච යම් රූප සංඥාවක් කියලා තින් ගන්න පුළුවන්. මේ බඳු රූප සංඥාවක් උපයෝගී කරගෙන යා මෙන්න මේකේ තද ගතියක් කියලා ඒ සංඥාවක් ඇති වුණා. මෙන්න මේක තමයි රළු ගතිය කියලා යා සංඥාවක් ඒක ඇති කරගත්තා. එහෙම කියලා හිතන්න පුළුවන්.
එහෙනම් සමහසේ කියන්නේ ඇත්තරම අපි භෞතික ආයතන කියන්නේ මේ ශරීරනාස්සයද දිව මනස නැතුව මේ ශරීරයේ පහෙම ගන්න අරමුණ ඇත්තරම මේ මර්සිනුත් අපි
නිකන් සාප්පෙන් දාලා කරන වැඩක් වගේ තමයි. ඔව් අන්න එතන තමයි ප්‍රශ්නේ. ඔව් අන්න ඒක තමයි. අපි අන්න එතන තමයි ඒ කියන්නේ අපි ඔය ඇස්කණ්ණාසාදී ඉඳුරන්ගෙන් අරමුණු ගන්න බොහොම මේ අපි කියන රළු මට්ටමේ එහෙම නැත්නම් මූලික මට්ටමේ රෝ කියන්නේ අපි සාමාන්‍යයෙන් රෝ මට්ටමේ අරමුණ නෙමෙයි අපිට අපි ඇත්තරම හිත ඇතුලේ මේ සංස්කරණය වෙන්නේ. හිත ඇතුළට එද්දී ඕකට තව අපේ ruci arjikam එකතු කළා, අඩු වැඩි කයලි එකතු කළා, ඒක උඩු යටිකුරු කළා, යටි නම් උඩුකුරු කළා, පාට දාලා නාන ප්‍රකාර කෑලි එල්ලලා තමයි අපි ඕක ගන්න. එතන තමයි වරදින්නේ. දැන් තවත් පැත්තකින් කියනවා නම් ඕක ඉතින් විද්‍යාවෙන් පැත්තෙන් පෙන්නනවා නම් දැන් ඇහැට පේන එක දැන් ආලෝක සංඥා හරහා ගිහිල්ලා දෘෂ්ටි විතානේ යටිකුරු ප්‍රතිබිම්බයක් ලු පහළ වෙන්නේ. නමුත් ඕක ඊළඟට මොලේට ගිහිලා තමයි මොලෙන් තමයි ඔක කෙලින් කරලා ගන්න. උඩුකුරු කරන්නේ මොලෙන්. ඉතින් එතකොට බැලුවාම ඇතුලේ තව ක්‍රියාව රසක් සිද්ධ වෙනවනේ නේද? මේ ඇහි පහළුණේ නිකන් රූප ඡායාවක්. පුංචි මේ ඡායාවක් දෘෂ්ටි විතානේ පහළුණා. ඒක අපි මනසෙන් අපේ මොළෙන් নানা ප්‍රකාර දේවල් විදිහට විකෘති කළා, උඩු යටිකුරු එක උඩුකුරු කළා, ඒකට කෑලි එකතු කළා, ඒවට නම් දාලා, ලේබල් ගහලා, පැක් කළා තමයි එළියට එන්නේ. අපිට පුළුවන් නම් අර බාහ්‍ය දාරුචීරිය තාපසතුමාට කිව්වා වගේ, දිත්තේ දිට්ටමත්තන් වලට එන්න පුළුවන් නම් දැක්කා, ඉතින් දැක්ක තමයි, ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ඇහුණා. ඇහුණා ඉතින් ඇහුණා. එච්චරයි. ආයි ඒකෝස්සේ කතන්දර ගොතන්න, සීපද ලියන්න, නිසඳැස් ලියන්න, රචනා ලියන්න මොකක්වත් යන්නේ නැහැ. ඇහුණා ඇහුණා පමණින් එච්චරයි. හිතට නැහැ මොකක්වත් වෙලා. හිතේ සාමකාමී ගතිය, අපිටම හිතේ තිබිච්ච නිස්කලංක ගතිය, හිතේ තිබිච්ච නිදහස් ගතිය, එහෙම නැත්නම් හිතේ තිබිච්ච නිශ්ශබ්ද ගතිය එහෙම්ම තියෙනවා. හැබැයි සත්‍යයක් ඇහුණා. ඒක ගියා. රූපයක් පෙනුණා. ඒකත් ගියා. හිත හැබැයි නිස්කලංකයි. හිතට මොකක්වත් වෙනසක් වෙලා නැහැ. හැබැයි දැනුමක් පහළ වුණා නේද? සද්දයක් ඇහුණා. සද්දයක් ඇහුණා, රූපයක් පෙනුණා. එච්චරයි. ඉතින් අන්න ඒ වගේ අර හිතේ තියෙන නොසැලෙන ගතියක්, හිතේ තියෙන නිශ්ශබ්ද ගතියක්, හිතේ තියෙන සම්පූර්ණ ප්‍රපංච සමනය වෙච්ච ගතියක්, නැවත නැවත විතර්ක පහළ නොකරන ගතියක් හිතේ බලපවත්වන්න පුළුවන් නම් අන්න ඒ තුල ලොකු සාමයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ පුළුවන් නම් මෙන්න මේ හික්මීම ඇති කරගන්න කියලා තමයි බාහි දාරුචීරියට කියන්නේ. මෙන්න මේ හික්මීමට ඔයා එන්න ඉස්සෙල්ලා. මොකද්ද හික්මීම? දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. හිතට අරමුණක් ආවා, ඉතින් ඒක හඳුනගත්තා, ඉතින් ඒක ගියා. හිත නිස්කලංකයි. අපි ඒකමනේ ඉන්ද්‍රිය භවනා සූත්‍රෙදි කතා කළේ. රූපයක් දැක්කා, ඒකෙන් බැරි වෙලාවත් හිත පැන්නොත් පොඩ්ඩක් උඩට, ආයි ගන්න ඉක්මනට මැද්දට. බැරි වෙලාවත් හිත පැන්නොත් යටට, එතන ඉන්න නැතුව ආයිත් ගන්න මැද්දට. ඉතින් එහෙමනම් අර ඒ ස්ටැබිලිටි එක හිතේ තියෙන්න ඕන එක්තරා අන්දමක සංසිඳීම, නිශ්චල භාවය, අකම්පිත භාවය තමයි එහෙමනම් මේ පදනම වෙලා තියෙන්නේ. ඒක තමයි පවත්වන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ.
ඊළඟ දහම් ගැටලුව චින්තා හෙට්ටිආරච් මහත්මිය ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයකින් ප්‍රතිපදාව වඩාගෙන යනකොට අපිට වැටෙනවානේ සමහර දැන් නීවරණ මට්ටමේදී වගේ නීවරණ මතු වෙනකොට ඒක නිකන් ගති ලක්ෂණයට සම්බන්ධ වෙනවා වගේ කියලා වැටහෙනවා. මට හිතෙන්නේ එහෙම වෙන්න ඇති කියලා. මේ අන්තිමට මේ ගති ලක්ෂණයට සම්බන්ධයි.
මොකද්ද ගති ලක්ෂණය කියන්නේ?
මට හිතෙන්නේ ඒක ස්වාමීන් වහන්සේ දැන් අපි සංසාරෙම අර අපි එක එක චරිත ලක්ෂණ තියෙනවනේ එක එක. දැන් මට තේරෙන්නේ දැන් මම සාමාන්‍යයෙන් ওই කලාත්මක දේවල් වලේ පැත්තට බරයි, චිත්‍රවලට ඒ වගේ දේවල් වලට බරයි. ඉතින් මට තේරෙනවා ඒ පැත්තට දේවල් අර ප්‍රපංච වෙන පැත්තත් තේරෙනවා.
හරි.
එතකොට දැන් මට හිතුනේ අර එහෙම හඳුනා ගැනීමක් වෙනවා කියලා. එතකොට ඒක සම්බන්ධයි කියලා මට හිතෙනවා මේ දික්ති උපාදාන වලට කියලා.
හරි.
කියන්නේ ගති ලක්ෂණය දික්ති උපාදානයට සම්බන්ධයි කියලා.
හරි.
එතකොට මට වැටහෙන විදිහට දැනට ස්වාමීන් වහන්සේ දැන් ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ සබාවක කමඨාන් සුද්ධ කරනකොට තමයි ඒක එළියට ඉන්නේ. දැන් අපේ කමඨහනේ තමයි අපි අහුවෙලා ඉන දික්තිය තේරෙන්නේ අපිට තේරෙන්නේ නැහැ කියලා.
ඉතින්
ඒක ඇත්තටම හරි අල්ලගන්න තේරෙන්නේ නැහැ තමයි. අපි අහුවෙලා ඉන්නේ.
ඔව්.
එතකොට දැන් මට කියන්නේ මේක වඩාගෙන යනකොට දවසක අපිට තේරෙයිද නැත්නම් කමඨහන් සුද්ධ කරන එක විතරමද තේරෙන්නේ කියලා. එතකොට හිතනවා දැන් එතකොට ගල්පාව දත්තම් භාවනා කරනවනේ කවුද මහන්සලට කියලා දෙන්නේ කියලා වගේ එකක් හිතෙනවා. අර ඒක කොහෙන්ද අල්ලගන්නේ කියලා වගේ.
තමයි. ඒ කියන්නේ ඇත්තම දැන් අපි ගත්තොත් දැන් මුලදී අපි පටන් ගන්නකොට බොහොම කෙලෙස් බහුල, විතර්ක බහුල, ප්‍රපංච බහුල, බොහොම ව්‍යාකූල මනසක්. පොඩ පොඩ හැබැයි ඉතින් ප්‍රතිපදාව වඩනකොට සතිය දියුණු කරනකොට සතිපට්ඨානේ දියුණු කරනකොට ඉතින් ඒ ව්‍යාකූලත්වය අඩු වෙන බව තමන්ට තේරෙන්න ඕනේ. ප්‍රපංච අඩු වෙන බව තමන්ට තේරෙන්න ඕනේ. දැන් පොඩ්ඩක් ඔන්න සක්මනක යන්න පුළුවන්. යන්තම් පියවර දෙක තුනක් ඒ ඇතුලේ කතාව චුට්ටක් හරි සමනය වෙලා යන ගතියක් ඔන්න තේරෙනවා. ඉතින් ඉතින් දිගට කරගෙන යනවා. හිතන්න ඔහම දැන් කාලයක් කරනකොට ඔන්න දැන් සක්මනේ බොහොම නිශ්ශබ්ද මනසකින් යන්න පුළුවන්. ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ අවධානය යොමු කරන්න පුළුවන්. හැබැයි හිත වෙන වෙන කතන්දර ගොත ගොතා කියෝ කියෝ වැල්වට ආරං ගොත ගොතා යන ගතියක් නැහැ. හොඳට හිත එකඟ වෙලා තියෙනවා මේ Tamanට දැනෙන දෙයක් තුළ. ඉතින් මෙහෙම යන ගමනක්නේ අපි එතකොට තියෙන්නේ. ඉතින් එතකොට දැන් අපිට ගත්තොත් අර ප්‍රපංච බහුල, විතර්ක බහුල, ව්‍යාකූල වෙච්ච ඒ මනසට දැනෙන අවබෝධයයි මේ බොහොම සංසිඳිච්ච, ඒකාග්‍ර වෙච්ච, පැහැදිලි වෙච්ච මනසකට දැනෙන අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙමනම් අපිට ඒක ප්‍රායෝගිකව තමයි බලන්න වෙන්නේ. කලින් මනස ඇවිල්ලා බොහොම ව්‍යාකූලයි, සිතුවිලි බහුලයි, විතර්ක බහුලයි, ප්‍රපංච බහුලයි, ඒබඳු මනසකට කොහොමද තේරුනේ? ඊට පස්සේ දැන් ඊට වඩා හාත්පසින්ම වෙනස් ඒබඳු මනසකට කොහොමද තේරෙන්නේ? ඉතින් මේ දෙක අතර වෙනසක් තියෙනවානේ. ඉතින් එතකොට තමන්ගේ හිතේ එන්න අර කලින්ට වඩා වැඩි අවබෝධයක්. කලින් නම් මේක ඒ තරම් තේරුන්නේ නැහැ. දැන් හැබැයි මේ බණ අහද්දී ඔන්න ඊට වඩා හොඳට තේරෙනවා. හිතන්න දැන් තමන් මොකක් කරේ සූත්‍ර දේශනාවක් බලලා තිබුණා අවුරුදු 5කට 6කට කලින්. ඊට පස්සේ ඔන්න තව අවුරුද්දකට පස්සේ ඒ සූත්‍ර දේශනාවක් බලනවා. එතකොට ඔන්න තවත් හොඳට තේරෙනවා. තවත් අවුරුදු කීපයක් ගිහිල්ලා ඒ බණ අහනවා. සූත්‍ර දේශනාව බලනවා. තවත් හොඳට තේරෙනවා. මොකද අර හිතේ පිරිසුදු බව වැඩි වෙලා. හිත ධර්මයත් එක්කම ටික ටික පෝෂණය වෙලා. හිතේ එක්තරා අන්දමක යම් යම් කුසලතාවයන් සතියෙන් වෙන්න පුළුවන්, සමාධියෙන් වෙන්න පුළුවන්, ප්‍රඥාවෙන් වෙන්න පුළුවන්, මේ ඒ කතා කරන බොජ්ජංග ධර්මයන්ගෙන් වෙන්න පුළුවන්. අපි මේ බොජ්ජංග ධර්ම පැත්තෙන් කිව්වොත් මෙන්න මේ ඒ හැකියාවන් වලින් කුසලතාවයන් වලින් හිත පණ ගැන්විලා ඒ බඳු මට්ටමක දේවල් ගැඹුරින් වැටහෙනවා. ඉතින් ඒ නිසා දැන් මුලදී අපිට අනිවාර්යෙන් තව කෙනෙක්ගේ මඟ පෙන්වීම අත්‍යවශ්‍යයි. බුදු කෙනෙක්ගේ බුදු සල්යාන මිත්‍රයෙක්ගේ මඟ පෙන්වලා මෙහෙම කරන්න කියලා පාලට දා ගන්නවා කොහොම හරි. පාලට දාගෙන යනකොට ඉතින් ඊට පස්සේ පොඩ පොඩ ඉතින් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ තව කෙනෙක්ගේ උදව් ලැබුණොත් වඩා හොඳයි. පොඩ පොඩ ඉතින් Tamanටත් තේරෙන්න ගන්න ඕනේ.
එතකොට ස්වාමීන් වහන්සේ දැන් උපවාසික මොන විදියටත් අද කොහොමද අනිශ්චිත තැනනේ මේ ඉන්න කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ.
ඔව්. හැබැයි මෙතන ඔක ගන්න එපා මෙහෙම. ඒ කියන්නේ මේ දත් මිටි කාගෙන ඉතන ඉන්නවා කියන එක නෙමෙයි. ඒකේ බොහොම નિરાයාසයෙන් ඉන්න පටන් ගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. එතකොට අන්න ආයි කෙලස් එනවා. ඒ කියන්නේ අනිශ්චිත බව කැඩෙනකොට තමයි කෙලස් පේන්නේ. එහෙමයි. එතන තියෙනවා විතර අමුත්තක් තියෙනවා. එතන අමුත්තක් තියෙනවා. අනිශ්චිත බව කැඩෙනකොට කෙලස් හඳුනා ගන්න පුළුවන්. මොකද මේ කැඩුනේ? මොකද ඇයි තාම මෙයා ගිහිල්ලා කොහෙද ආයිත් වලක වැටුනේ? ආයි මෙයා ගිහිල්ලා කොහෙද පැටලුනේ කියලා ඔන්න තේරුම් ගන්නවා. ඊට පස්සේ මේ පැටලිල්ලෙන් ආ නිදහස් කර ගන්නවා. ඒතර මේ දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් උදව් කර ගැනීමක් තියෙනවා.
ඒ ස්වාමීන් වහන්සේ මට ඒතර දෙක්තියට අහු වෙනවා කියන එක දැන් වහන්සේ කියන කාලයක් යනකොට පොඩ පොඩ වැටෙන දෙයක් කියන එක නේ.
ඔව්. පොඩ පොඩ යනකොට දික්ටි නැති වෙන්න ඕනේ හැබැයි.
ඒකේ ස්වාමීන් වහන්සේ දැන් අර එතන මට තේරුම් ගන්න අමාරු දැන් අර සමාහරට ඇත්ත නැත කියන එක අල්ලගත්තේ මේකේ මොකක් හරි එකක් අල්ලගත්තා කියන එක ඒ වගේ තියනවනේ. ඒක අල්ලගත්ත කෙනාට ඒක අල්ලගෙන ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ කියන එක
තමයි තේරෙන්න ඕනේ. ඔව් එහෙම ඉතින් අර මේක දැඩිව ග්‍රහණය කරගත්ත කෙනාට චුට්ටයි ඉතින් අපහසුයි. නමුත් දැන් සතිය දියුණු කරන්න ඔන්න ඔය හැකියාව තමයි එන්නේ. එයා දැඩිව අල්ල ගන්නවා වෙනුවට අල්ලගත්ත දෙයින් අයින් වෙලා ඒක දිහා බලන්න පුළුවන් ගතියක් හැදෙනවා. ඔන්න ඔය කුසලතාවේනේ ඊටම වැදගත්. හිතන්න දැන් සක්මන් කරනවා. සක්මන් කරද්දී කයට සක්මන් කරන්න දීලා සක්මන දිහා අපි බලනවා. හරිනේ වෙන කෙනෙක් සක්මන් කරනවා වගේ. ඔන්න ඔය වගේම දෙයක් දැන් අපි හිතරත් කරන්න තියෙන්නේ. හිත කල්පනා කරනවා, ඒ කල්පනාවේ নিমগ্ন වෙලා ඒකේ වහලෙක් වෙනව වෙනුවට ඒකෙන් එළියට ඇවිල්ලා ඒක දිහා බලනවා. පුළුවන්ද කරන්න?
එහෙම
කරනවා සවනහ මට ඒ ස්ථාවරෙ දිත්තේ නෑ. මට දැන් දෙන්නේ කල්පනා කරනවා වැඩි වුණාවත් ඔය ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ පුළුවන් නම් කල්පනා නොකර ඉන්න. පුළුවන් නම් පොඩ්ඩක් හිතට සමනය වෙන්න දෙන්න. හිතට සංසිඳෙන්න දෙන්න. ඇතුලේ කතාව සමනය කරගෙන බලන්න පුළුවන්ද කියලා විනාඩි 45ක් ඉන්න. ඒ අපිට වෙලා තියෙන්නේ අපිට වෙලා තියෙන්නේ අපි ඒ දේ කරන්නේ නැතුව එහෙම හිටියොත් මෙහෙම වෙයිද කියලා කල්පනා කරන්න.
නැස්වාගන්ට එහෙම එකක් නම් නෙමෙයි. මම ඒක ඇත්තටම කල්පනා කරලා නැහැ. ඒවට මට තේරලා තියෙන්නේ මේ මං අහුවෙලා කියලා තමයි කමටහන් සුද්ධ වෙන්නේ. ඒවට ඒක මට තේරෙන්නේ නැහැ කියන එක. භාවනාවේදී ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් ඉබේටම ඉඳගත්තත් පැය දෙක තුනක් යන සයිකල් එකක් තමයි යන්නේ. කියන්නේ කාලමානෙට අහුවෙන්නේ නැහැ. ඉතින් මේ පාරයන්කේදී ලොකුවට ප්‍රපංච කිරීමුත් නැහැ. ඒකේ සමහරවිට මම සමාධියකට අහුවෙලා ඇත්තේ.
ඔව්. දැන් පැය දෙකක් ඉන්නවා කියන්නේ සමාධිය තමයි යන්නේ. ඉතින් එච්චර යන්න අවශ්‍ය නැහැ. ඊට වඩා සක්මනකට එන්න. සක්මනේදී ඇස් දෙක අරගෙන පොඩ්ඩක් හිත නිෂ්කලංකව තියාගෙන ඉන්න පුළුවන්ද බලන්න.
සෝනන්සේ
යනවා නෙමෙයි සෝනන්සේ ඒක අහුවෙන්නේ
නැහැ කියන්නේ.
නෑ නෑ. එතන වෙන්නේ. ඔව් ඒක තමයි. දැන් ඒ කියන්නේ අපේ සමාධියකට දැන් සමාධියක විතර්කක් නැහැ. විතර්ක කිව්වට ඒ කියන්නේ සිතුවිලි පහළ වීම ආරේ මොකක්වත් නැහැ. හැබැයි නිකන් හිතන්න මොකක් හරි නිකන් අස්තකට ගිහලා හිර වෙලා ඉන්න වගේ ගතියක්. හිත නිකන් අඳුරු ගහවකට වෙලා ඉන්න වගේ ගතියක්. ඔය වගේ දේවල් තියෙනවා නම් සමාධියක හිර වෙලා ඉන්නේ.
එහෙම ගැටියක් තේරෙන්නේ නැහැ සෑහෙන වෙලාවක් යනකම්.
දැන් නැගිට්ටයින් පස්සේ තමයි මම දන්නේ ආවම පැය 3ක් ඉඳලා
තියෙනවා. අම්මෝ. සමහරවල් මම දන්නේ නැහැ. ඉතින්
ඇයි
ඉතින් ඔහොම වඩලා ඉන්නේ? ඉන්නවනේ සල්නහත් ඉතින් මම දන්නේ
නැහැ මම කොයි වෙලාවට. ඉතින් ඒක තමයි මම නම් කියන්නේ ඔය වගේ මට්ටමක කොහොම ඉන්නේකේ තේරුමක් නැහැ. ඊට වඩා සක්මනකම ඉන්න. මේ කියන්නේ වාඩි වෙලා කරන්න යන එකේ කියන්නේ නුවණ පැත්තෙන් කිසි අනුග්‍රහයක් වෙන්නේ නැහෙනේ.
එහෙමයි.
එහෙමයි. ඔව්. එහෙනම් දැන් නිකන් සක්මනේ ගිහිල්ලා එකඟ වෙච්ච මනසකින් එකඟ වෙච්ච හිතකින් මේ වෙන්නේ මොකද්ද කියලා බලන්න මේ හිතට තේරුම් ගන්න පුළුවන්ද කියලා. නුවණ පැත්තකින් දිනු වෙන්න දිනු කරගන්න උත්සාහන්ත වෙන්න.
මට තේරිච්ච විදිහට මුණිය ස්වාමීන් වහන්සේ දැන් මට තේරුණ විදිහට මම සමාධියේ ඉඳලා විදර්ශනාවට ගිහිල්ලා එකපාරට ආපහු මාව සමාධියකට
යන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන්න පුළුවන් මොකද කියන්නේ සමාධියට හුරු වෙච්ච හිත අරක කර කර ඉන්නේ නැතුව ටක් ගාලා මේකට පයින්නෝ. ඉතින් එතකොට කරන් තියෙන්නේ බලෙන් කඩන්න ඕනේ. ඉතින් එතකොට බලෙන් අතහරින්න ඕනේ මේක. යාව ඒකට හුරු නොකරන්න අපි ආයි වග බලා ගන්නවා.
එහෙමයි. එතකොට විසඳුම මේ පදයන්කේ අතරලා පොඩ්ඩක් සක්මනම කරන එක.
සක්මනම කරන එක. සක්මනම කරන එක. ඔව්. මොකද එයාට දැන් අපි මොකකට හරි හිත හුරු කරොත් එයා ඒකේ පළපදියම් වෙන්න හදනවා. එහෙම ක්වොලිටි එකක් අපේ හිතේ තියෙනවා.
එහෙමයි.
හොඳයි.
අනේ බොහොම
තේන්ස් වාස්. හොඳයි. හොඳයි.
ඊළඟට අහම් ගැටලුව අනුෂ්කා රාජපක්ෂ ඉදිරිපත් කරන්න පුළුවන්. සමාවන් ස්වාමීන් වහන්සේ ඔබගේ කැමරාවත් ඔෆ් වෙලා තිබුණා.
හරි හරි. එහෙමද මම ඔන් කරගන්න. හරි.
ඔක්තරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ මේ අපි ආරම්භනකට නැගිට යොමු කරනවා. එහෙම අවස්ථාවකදී අපට අරමුණ දැනෙනවා.
හරි.
එහෙම එක අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ අපි ආරමුණට සිත යොමු කරනවා. නමුත් අරමුණ සියුම් වෙලා අරමුණ දැනෙන්නේ නැති අවස්ථාවක්
තියෙනවා.
තව අවස්ථාවක් තියෙනවා අරමුණට විශේෂ වශයෙන් මේ අරමුණට කියලා හිත යොමු කරන්නේ නැහැ. නමුත් ඕනෑම දැනීමකට මොක්කෝ දැනීමක් තියෙන අවස්ථාවක්.
හරි.
තව අවස්ථාවක් තියෙනවා අරමුණට යොමු කරන්නේ නැහැ, විශේෂ දැනීමකුත් නැහැ. වෙන මේක සරලව කිව්වොත් අරමුණට යොමු කරනවා දැනෙන අවස්ථාව, අරමුණට යොමු කරනවා දැනෙන නැති අවස්ථාව, අරමුණට යොමු කරන්නේ නැහැ දැනෙන අවස්ථාව, අරමුණට යොමු කරන්නේ නැහැ දැනෙන්නේ නැහැ. මේ අවස්ථා හතරට අදාළව මේ ආත්ම ස්වභාවය වෙන විදිහට කියවත මම කියන ස්වභාවය කොහොමද මේ විස්තර කරන්න කියන එක තමයි ස්වාමිනේ දල වශයෙන් අහන්නේ. ඉච්චර තමයි ස්වාමිනේ මගේ ප්‍රශ්නය. අවශ්‍ය නම් කරුණු තව ඉදිරිපත් කරන්න පුළුවන්, කාලයට ගරු කරලා මට අවසරයි නිහඬ වෙන්න.
ඔව්. ඉතින් ඇත්තටම දැන් අපි අර මුලදී ඇත්තටම ඉතින් අපිට ආත්ම සංඥාවකින් මම භාවනා කරනවා මම විපස්සනා වඩනවා කියන සංඥාවකින් තමයි ඉතින් පටන් ගන්න වෙන්නේ. අපිට එකපාරටම ආත්ම සංඥාව දුරු කරගෙන මේ වැඩේ කරන්න බෑ. එතකොට මුල් අවස්ථාවේදී අපිට මම ඇවිදිනවා, මම ඉඳගෙන ඉන්නවා, මම දැන් මෙතන කියලා පටන් ගන්නවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔහොම දිගට කරගෙන යනකොට දැන් ඔන්න හිතේ සතිය දියුණු වුණා. සතිය දියුණු වුණාට පස්සේ අපි හිතමු ඔන්න දැන් ඇවිදිනවා. දැන් ඉස්සලා හිතේ මම ඇවිදිනවා කියලා දැන් උකට මම පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා දැන් ඔන්න කය ඇවිදිනවා. ඇවිදින කය දිහා බලනවා. ඊට පස්සේ ඔන්න එක පැත්තකින් දැන් ඔන්න සතිය තහවුරු වුණා. ඊට පස්සේ දැන් එතනින් නවතින්නේ නැතිව ඔන්න ඇවිදින කයේ දැනෙන්නේ මොනවාද කියලා බලනවා. එතකොට ඒ දැනීම් ටික එළියට එන්නේ මේ මොකද්ද කතන්දර වශයෙන් නෙමෙයි. කතන්දර ගිතීම් වශයෙන්, කල්පනා කිරීම වශයෙන්, පොතක දෙයක් කල්පනා කිරීම වශයෙන්, පොතක තීබිච්ච දෙයක් මතක් කර ගැනීම වශයෙන් නෙමෙයි. එකඟ වෙච්ච හිතට දැනීම් වශයෙන්. ඒ එකඟ වෙච්ච හිතින් තද ගතිය දැනගන්නවා. රළු ගතිය දැනගන්නවා, උණුසුම දැනගන්නවා, සිසිල් ගතිය දැනගන්නවා. ඒතර මේ ගති ලක්ෂණ රසක්, ධාතු ලක්ෂණ රසක්, වේදනාවේ ස්වභාවය දැනගැනීමක්. තව හිතේ ස්වභාවය දැනගැනීමක් වශයෙන් ඒ ස්වභාවයන් දැනගනිමින් වාසය කරනවා. එතකොට ඒ තව මට්ටමක්. ඔහොම යන ගමනේදී තමයි ඔන්න නුවණක් දිනු වෙන්නේ. විපස්සනාවක් නුවණක්, විපස්සනා නුවණක් දිනු වෙන්නේ. දැන් ඔහොම යන ගමන තව එහාට යනකොට ඔන්න චිත්තානුපස්සනාවකට යනවා. එතකොට ඔන්න හිත ගැනත් බලනවා. හිතේ රාගයක් පහළ වෙන හැටි, ද්වේෂයක් පහළ වෙන හැටි. ඊට පස්සේ හිතන්න හිතට තේරෙනවා මොකක් හරි පරණ වෙච්ච දෙයක් අල්ලගෙන මමික් හදන හැටි. අපිටම ඔන්න අනුෂ්ක මහත්තයා ගිහිල්ලා ඔන්න දානයක් දුන්නා. ඒක උනේ ගිය සතියේ. අද ඇවිල්ලා කල්පනා කරනවා. අද ඇවිල්ලා හිත කියනවා මං තමයි ඉඳින් දානෙ දුන්නේ. මං නැත්තම් මේ වැඩේ සම්පූර්ණයෙන්ම මේ අසාර්ථකයි, මම තමයි වැඩේ කළේ. ඔන්න අර වෙච්ච දෙයක් අල්ලගෙන අපේ හිත කතන්දරයක් ගොතනවා, විතර්ක පහල කරනවා. හැබැයි ඒක අස්සේ මම ක්‍රින්ගල ඉන්නවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඒ මම ක්‍රින්ගල ඉන්න හැටි අපි දකින්න ඕනේ. මෙතන ඉන්නවා, මෙතන මමත්වයක් තියෙනවා. මෙතන මම කියලා සංඥාවක් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. මමත්වයකින් මේ කරන සිතුවිලි අපේ දිගට කරගෙන ගියොත්, පවත්වන්න ගියොත් මමෙක් පෝෂණය වෙනවා කියලා අන්න තේරුම් ගන්න ඕනේ. නමුත් එහෙම දෙයක් කලින් සිද්ධ වුණේ නැහැ. හිතන්න සක්මනේදී අපි දැනගනිමින් ගියේ අර විවිධාකාර ලක්ෂණ දැනගනිමින් ගියේ. එතෙන්දී මමෙක් පහල කරන්න සිතුවිල්ලක්වත් තිබුණේ නැහැ. මොකද මේ ලක්ෂණ වලින් අපි හිත යොදලා තියෙන්නේ. ඒ ලක්ෂණවල ඇති වෙන තියෙන ස්වභාවය දකිමින්, යථා ස්වභාවය දකිමින් තමයි අපි වාසය කළේ. නමුත් දැන් අපි හොඳට ඒ தත්වය තේරුම් ගත්තා. හිතේ සතියක් දැන් දියුණු කරගත්තා. හිතේ ඒකාග්‍රතාවයකුත් තියෙනවා. දැන් හිතට කිව්වා එයාට කැමති විදිහට හැසිරෙන්න කියලා. එතකොට තමයි අන්න හිත ගිහිල්ලා පරණ එකක් අල්ලගෙන මමෙක් හදන්න දැන් දඟලනවා. මමෙක් හදන්න යාගේ නිකන් පුංචි ප්‍රවණතාවයක් තියෙනවා. අන්න ඒක දැන් හඳුනගන්නවා. ඒ කියන්නේ අහංකාර, මමංකාර, මානානුසය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ මමෙක් හදන හැටි, මමෙක් හැදෙන හැටි, මමත්වයක් ගොඩනැගෙන හැටි, මගේ කියලා සංඥාවක් ගොඩනැගෙන හැටි, මෙතන මම ඉන්නවා, අතන තව කෙනෙක් ඉන්නවා කියලා දෙන්නෙක් අල්ලගෙන සංසන්දනය කිරීමක් කරන හැටි, පුජ්‍යල භාවයක් හදන හැටි ඔන්න කෙනෙක් හඳුනගන්නවා. ඉතින් ඔතන තියෙන්නේ අර සිතුවිලි අනුසාරයෙන් අපි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් හදන හැටි අවබෝධ කර ගැනීම. එතකොට ඒක අහුවෙන්නේ මොකක් කළාට චිත්තානුපස්සනා මට්ටමකට ගියාම, ධම්මානුපස්සනා මට්ටමකට ගියාම. ඉතින් අනුෂ්ක මහත්තයා ප්‍රශ්න විසඳුණාද?
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොමත්ම
තින්න. හොඳයි හොඳයි. දැන් අපිට තව එක ප්‍රශ්නයකට වගේ යන්න පුළුවන්.
ඊළඟට හම් ගැටලුව කල්යාණි මහත්මියට ඉදිරිපත් කරන්න පුළුවන්.
අසරයි ස්වාමීන් වහන්සේ, මේ ප්‍රශ්නෙකින් ඔබ වහන්සේ බොහෝ විට මේ ඉස්සලා කරපු දේශනාවලින් උත්තර හම්බෙලා තියෙනවා. ඒ වුණාට මට හිතෙන ඔබ වහන්සේගෙන් සාධිකක් වැඩිපුර අහගන්න මේ ඒක ඔබ වහන්සේ කමක් නැද්ද මම මේක මගේ රැකියාවට සම්බන්ධ ප්‍රශ්නයක් විදිහට
කෙටියෙන් ඉදිරිපත් කරන්න මේ කලින් අහපු එකක් නම් ඉතින් ඒක පොඩ්ඩක් ආය අහන්නත් පුළුවන්. ඒක මම ගොය ආය අහන්න කිව්වේ රෙකෝඩින් එක අහන්න පුළුවන්.
නෑ අංකේ අනිත්‍යයට මොහොත දුන්නස්තර වලින් ඒකට ප්‍රතිතර හම්බෙලා තියෙනවා.
හරි හරි.
දැන් මම විතරම සක්මන් භාවනාව සහ ආරයන්ට භාවනා කරනවා වැඩි හවුලුණාට අර හැමතිස්සම විපස්සනාව යෙදවන්න බලනවා මගේ විශේෂයෙන් සිතිවිලි මට කරදර කරනකොට මොහොත කියන දෙපසංච සංකා එතන රාජීවිතේ වෙන දේවල් වලින් ඒවා කලදර වෙනකොට භවනාව අධික ලෙස උදව් වෙනවා. සමහර වෙලාවලදී ඒවා සාචු විදිහට කලදර කරනවා කියන්නේ මොනවා කළත් සමහර ලාට ඒකෙන් ටිකක් ගැලවෙන්න අපහසුතාවයක් දැනෙනවා. මේ සිදුවෙන සිතේ පංචස්තර මාර්ගය වෙනසට හටගන්නේ ඒවා දෙස මේ නුවණින් බලමින් අඩු කරගන්න පුළුවන්. මේවා දුක්ඛයි අනිත්‍යයි ඒ ආදී තේරුණත් සමහර වෙලාවට සිතින් සිතුම් විදියට කල්දර කරනවා. ඒ වෙලාවට මම මෙතන ඉන්නේ දැන් මම මේ කන්නේ විලාගෙට කන්නේ වැඩේ ගැන කන්සන්ට්‍රේට් කළා. මම දැන් මෙතන කියන එකත් මට උදව් වෙනවා. සමහර වෙලාවට මම අහන ප්‍රශ්නේදී සමායෙන් ඇහුවට දැන් මම රැකියාව කරන කොටේ යම් දෙයක් වෙරි අසුත්තක් නිවිහෙට සැලකපුවාම ඒ ආ සම්බන්ධ සම්බන්ධයෙන් මට අන්තිමට නතර කරන්න සිද්ධ වෙනවා. ඒ වෙලාවට හිතට කල්දර කරනවා මම මේ කරන්නේ හරි වැදගත් මම චේතනාපූර්වක කරපු දෙයක් නෙමෙයි මේක. නමුත් මෙතෙන්දී නැවතීම කෙනාට සමාජීය නැවත බාර ගන්නවද ඒ වගේ ප්‍රශ්න ටිකක් කල්දර කරනවා. භාවනාව විපස්සනාව අස්තිවිදේදී හැමතෙම බලන්න පුළුවන්. නමුත් මම අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ දේශනා කළේ තියෙනවා සාමාන්‍ය මේ වගේ අයින් අයින් වෙන්නේ කියලා.
නෑ
ඒ වගේ ලිස්සම කල්දර කරනවා නම් ඔබ හන්සේ
ඔව් ඒකද ප්‍රශ්නේ එච්චරයිද
එච්චරයි
නෑ ඒක තමයි දැන් ඔතෙන්දී ඒ කියන්නේ මුල් මුල් යෝගයේදී අනිවාර්යෙන් ඉතින් අපි පොඩ්ඩක් විවේක වෙලා හුදකලා වෙලා මේ හැකියාව දිනු කරන්න අවශ්‍යයි. හිතේ සතිමත් බව ඒකාග්‍රතාවය යම් ප්‍රඥාවක් විපස්සනා නුවණක් වඩා ගන්න අවශ්‍යයි. මේ එහෙම නැතුව ඉතින් අපි එකපාරටම එතෙන්ට ගිහිල්ලා විපස්සනාවක් කරන්න බෑ. නමුත් ඉතින් හිතේ යම් කුසලතාවයක් වඩා ගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් හැබැයි අර වගේ තැන්වලදී තමයි අපි හඳුනගන්නේ මේ කුසලතාවේ කොච්චර දුරට වර්ධනය වෙලාද කියලා. හිත මේ කලබැගෑනි ප්‍රශ්න අතරේ මේ විවිධාකාර ප්‍රශ්න අතරේ තාම එයා ගිහිල්ලා එවත් එක්ක පටලව ගන්නවද එහෙම නැත්නම් පටලව ගන්න නැතුව එයාට ඉන්න පුළුවන්කමක් තියෙනවද? ඒතර ඒක හඳුනගන්න නම් අපි අර වගේ පසුබිමක නැත්නම් අර වගේ පරිසරයක ඉඳලත් බලන්න ඕනේ. ඒ නිසා යම් පමණකට විපස්සනාව දිනු කරගත්තට පස්සේ උදකලා විඳීම නෙමෙයි වැදගත් වෙන්නේ. උදකලා විඳීමත් වැදගත්. ඒක පවත්වන්න ඒ වගේම පොඩ්ඩක් අනිත් අයගේ ඇසුරක් ලැබමින් බලන්න ඕනේ. හිත කොහොමද තාමත් ගිහිලා පැටලෙන්නේ? විශේෂයෙන්ම චිත්තානුපස්සනාවක් ධම්මානුපස්සනාවක් පටන් ගත්ත යෝගාවචරේ. ඒවා විශේෂයෙන්ම බලන්න ඕනේ. මේ තව කෙනෙක්ගේ ඇසුරෙදී මගේ හිතට මොකද්ද සිද්ධ වෙන්නේ? හිතේ තිබුණා නම් යම් සංසිඳීමක් ඒක තවදුරටත් ආරක්ෂා වෙනවද? එහෙම නැත්තම් ඒක වික්ෂිප්ත වෙලා ඒක යා විනාශ කරගෙන ආයෙත් අර පරණ හිටි තත්ත්වෙටපත් වෙනවාද? ඉතින් එහෙමනම් අපි අපිම ඒක හඳුනා ගන්න අවශ්‍යයි. එහෙමයි
සම්මියත්.
හොඳයි.
අපහතර තෙරුවන් සම්මයි.
හොඳයි. හොඳයි. තෙරුවන් සම්මයි. තව එක්කෙනෙක් ඉන්නවා අපිට මේ කාලයි. ඔව් කමන්නේ. එහෙනම් එයාත් කතා කරලා ඉවර කරන්න පුළුවන්.
පාලිත මහතාට අවසර ලැබෙනවා ඔබගේ ලාභ ගැටළු ඉදිරිපත් කරන්න.
අද්‍රස් වයින්නද මේ චිටි ප්‍රශ්නයක් අහන්නේ. අර අපි කිව්වා මේ පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නයක් අහුවේ පටිගය පිළිබඳව. එක පාට පටිගය ඉල්ලයි ඊට පස්සේ අපි ඔබ දරුව ගුරු ගන්නවා කෑයි ගහනවා කියලා. මම හිතන සවා මට ඔක ගමන් තියෙන ටික කියලා රෝග. මම හිතන සවා මේ ධර්ම අපි මේ මයින්ඩ්ෆුල් භාවනාව දිනු කරලා mindfulness එක වැඩි වෙනකොට අපේ මේ අනුසීලයේ සවින්නස් මේ එළියට එන්න කර විදිකම් වෙන්නේ.
ඒක
මගේ කනල තියෙන මේ අනුසීල මට්ටමින් තියෙන විදිකම් වෙන්නේ අපේ mindfulness එක. අපි භාවනාවේදී දුර්ලභයි සවින්නස්. ඒ භාවනාව දුර්වල දිනුවෙන්න මේවා පිටිකම් වෙන්නේ නැහැ ඒක නිසයි අටගියක් තරහක් කියන්නේ නැහැ
නැහැ ඒක 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 එක පාට වෙන දෙයක් නෙමෙයිනේ දැන් ඒ කියන්නේ භවනායේ තියෙන දුර්වලතාවයෙන් කියනට වඩා කියන්න වෙන්නේ මේ සතිමත් බව වර්ධනය වීම නිසා අරවා දැන් පේන්න ගත්තා දැන් හැබැයි ඒවා පෝෂණය කරන්න නැතුව අපි අතහැරලා දාන්න ගත්තා ඔන්න ආයෙත් එනවා පෝෂණය කරන්න අතහැරලා දානවා ආයෙත් එනවා පෝෂණය කරන්න අතහැරලා දානවා ඔහොම කාලයක් කරන්න කරන්න අරවා ඇතිවිච්ච බලේ ටිකක් දැන් දුර්වල වෙලා දැන් හිතන්න තිබුණේ නිකම් මම මේ බොහොම සරල උපමාවකින් කියනවා නම් අපි තුමු ඔන්න ඒවා 100ක් තිබුණා. ඔන්න දැන් අපි හිතේ ඒකාග්‍රතාවයක්, සමාහිත බවක්, සතියක් තියාගෙන හිටියා. ඔන්න අර 100න් එක්කෙනෙක් උඩට ආවා. අපි හැබැයි එයාට එයාව පෝෂණය කරන්න ගියේ නැහැ. එයා 1-7 කරන්න ගියේ නැහැ. 1-7 කරා නම් මොකද වෙන්නේ? 100-107 වෙනවා. දැන් අපි 1-7 කරනවා වෙනුවට මේ ආපු එක්කෙනා එහෙම යන්න ඉඩ දුන්නා. එයා ගිහිල්ලා අර 100ට එකතු වුණේ නැහැ. 107 වුණේ නැහැ. දැන් ඉතින් 99 වුණා. දැන් ඔන්න තව එක්කෙනෙක් එළියට එනවා. ඉතින් එයාටත් ඒ දෙයම කරනවා. දැන් 98 වෙනවා. තව එක්කෙනෙක් එළියට එනවා. දැන් 97 වෙනවා. දැන් ඔහොම ඔහොම කාලයක් කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? ඔය ඒක තමයි වෙන්න තියෙන්නේ නේද? අපි ඕක දිගට කරා නම් කවදා හරි බිඳුවට බහිවි.
ඒක සන්නස් කියලා මගේ අයි පැටි තරහ එන්නේ ඒක සන්නස් ඒක අපි
ඒක හරි ඒක තමයි ඒක වීතික්කම වෙනවා කියන්නේ ඉතින් අපිට ඒක තාම පාලනය කරගන්න බැරි වුණා අපිට එතන තිරින්ග තද කරගන්න බැරි වුණා නමුත් අපි සතිය දියුණු වෙන්න අපි ඒක පෝෂණය කරන එක අඩුවීම නිසා වීතික්‍රමණය වෙන්න කලින් අපිට පුළුවන් ඒක පරිඋත්ථාන මට්ටමේදීම වළක්ව ගන්න ඔව් එක අන්න හරි අන්න ඒක තමයි පොයින්ට් එක. ඒ කියන්නේ එක පාට ඇති වෙන්නේ අපේ ප්‍රතිපදාව යන්න යන්න තමයි පොඩ 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 ඔය කුසලතාවය දිනු වෙලා එන්න
තියෙන්නේ.
ඒ ඔව් තේ මුලදී අවිද්‍යාව වැඩි අවිද්‍යාව බහුලයි ඒ නිසා වැඩියෙන් සංස්කරණ කරනවා
ඒසර්
තේරුවන් සන්නස හොඳයි එහෙනම් අද අපි දවසේ පැය දෙකකුත් විනාඩි 20ක වගේ කාලයක් ධර්ම දේශනාවේ සහ ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා එහෙනම් අද දවසේ අපි මේ අන්දමින් රැස් කරගත් ආ වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් ගමක බෙදාගමු එත්තාවතා චාදී ගාථා සජ්ජනා කරමු එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා එතාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ බුතා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා එතාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාජ බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සේ තුම් වන්දි තුම් වරං චාරිපුත්තාදි තේරානං ආවිතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ.
හොඳයි, තෙරුවන් සරණයි.